හොඳයි පින්විතනේ. දැන් ඔබ එන්නේ හොඳ වෙනවා. ඒක ගොඩක් වටිනවා. ඔබ එන්නේ හොඳ වෙනවා කියන්නේ ඊයේ බදාදා භාවනා වැඩසටහනෙත් මම හිතන 200කට අධික පිරිසක් හිටියා. සෙනසුරාදේකෙන් මම ඉන්න බෑ. නිකන් තියෙන දෙමළ පත්‍රවල කොහොමත් බත් උතනවනේ. අර සුදු කොලේ ඔතලේන බත් එක තමයි වඩෙන්නේ. මොකද ඒක සල්ලි වලට ගන්න එපා. දරයි බදාදායන් තමයි තීරණය කරන්නේ මිනිස්සුන්ට නිවන් දකින්න ඕනේද නැද්ද කියලා. හැම බදාදාම එන්න ඕනේ නැහැ. හැබැයි ජීවිතේක බදාදාවක් ඔබ ලෙඩ වුණ නැත්නම් අපරාධයි. ලෙඩ වුණ නැත්නම් කිය දන්නවනේ මම මොකද්ද කිව්වේ කියලා. මොකද ඔබට ලෙඩ වෙනවානේ අනිත් ඕනෙම දෙයකට. අත් මේකට ලෙඩ වුණ නැත්නම් ඔබට ලොකු ලෙඩක් හැදෙනවා. මේක නිසා කොහොම හරි බදාද එක දවසකුත් වෙන් කරගන්න. සෙනසුරාද අනිවාර්යෙන්ම වෙන් කරගන්න. දැන් අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා මෙතනින් ඉඳලා සියලු රජයේ නිවාඩු දවස්. ඒ රජයේ නිවාඩු දවස් ඔක්කොම බුක් කරන්න. ඔක්කොම කැලෙන්ඩර් එක කපලා දාන්න. ඒ ඔක්කොම නෑ. ඒ ඔක්කොම වෙන වැඩවලට බෑ නිවනට. ඒකෙන් අපි මෙහෙන් chance දෙන්න ඔබ ඒ chance ටික ගන්න ඔක්කොම. ඔබේ chances ඔක්කොම දෙන්නේ ඔබට. ඔබ ආවත් නැවත් අපි මග වැඩනවා. ඔබ ආවත් අපි මග වැඩීම පොඩ්ඩක් තව අඩු වෙනවා විතරයි. මම ඔබට කතා කරන්න ඕනේ ඔබගේ ප්‍රශ්න විසඳන්න ඕනේ ඒ ආදිවාසීන් ඒ තියෙන නිසා. ඒක නිසා මේ දෙන chance එක පින්විතර උපරිමයෙන් ගන්න. දැන් ඊළඟට අපි ඉදිරි වැඩපිළිවෙලේදී රජයේ නිවාඩු දවස්වල තියෙන විශේෂ භාවනා වැඩසටහන් විශේෂ ආකාරයෙන් කරන්නේ. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් බණ අහපු අය එයි කියලා. දැන් ඒකෙන් කියන්නේ නෑ සිංහදෙනි බණ අහපු නැති අය බණ අහන්න එන්න එපා කියලා. ඒ අය එක්කගෙන එන්න. ඔබ පුළුවන් තරම් අර මූලික දේශනා ඒගොල්ලන්ට අහන්න සලස්සන්න. ඔබගේ හිතවත් කවුරු හරි ඉන්නවනะ මූලික දේශනා අහන්න සලස්සන්න. මොදේයරත් නිවන් දකින්න ඌමනාවක් ඇතිනේ. නැත්නම් මේගොල්ල එකපාරට මෙතනට කඩාපාත වුණොත් එහෙම සමහරට හිර වෙයි. තේරුම් ගන්න බැරි වෙයි දේවල්. නැවත ඔබට පුළුවන් එයාට මූලික දේශනා අහන්න සලස්සල ඉවරදලා. ඒ ඔස්සේ මෙහෙට එකගෙන එන්න. නිවන් දකින්න ඕනේ අයද? දැන් තාම නිවන් දකින්න අත තියලවත් නැහැ. නමුත් නිවන් දකින්න ඕනේ. කවදක්ක බණක්වත් අහලා නැහැ. නමුත් මේ ජීවිතේ නේ අසාර ස්වභාවයක් පේනවා වගේ හිතන අය ඉන්නේ. ඒක මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඕනේ ආදි වශයෙන්. ඒ අයව එකගෙන එන්න. ඒ අයට බණ ටිකක් අහන්න දෙන්න. මුල් හරිය කරපු දේශනා අහන්න දෙන්න. සමහරවිට දැන් කියන ඒ දේශනා බර වැඩි වෙන්න පුළුවන් ඒ අයට. එයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මොනවද මේ කියන්නේ කියලා. එහෙම නැත්නම් තේඟදනි සතියක් අර සතියක් හැම ඉරිදාවකම හවස තියෙනවා න්‍යාය ධර්ම දේශනාව. ගුරු හාමුදුරුවෝ කරන. සමුදරට තියෙනවා අමදස්සන හාමුදුරුවෝ කරන. බදාදරට තියෙනවා ජීව හාමුදුරුවෝ කරන. එතකොට සතියක් අර සතිය. ඒ කියන්නේ සාමාන්‍ය භාවනා වැඩසටහන පටන් ගත්තාම සතියේ ඒගොල්ලන්ට ඒ වගේ වැඩසටහන් තුනක් යනවා. එක කට්ටියකට. ඉතින් ඔබට පුළුවන් අන්නේ තැන් වලට පුළුවන් නම් යාළු යොමු කරන්න. ඔබට යාළු නෑදෑය කවුරු හරි ඉන්නව නම් ඔබට මේ හිතිලා තියෙන දේ අනේ මෙයාටත් හිතුණොත් හොඳයි කියලා වගේ හිතෙන. ඒ අය වේවට යොමු කරන්න. එතෙන්දී ඒගොල්ලෝ මේක අල්ලගනි. මේ ඒ මූලික දේ අල්ලගත්තට පස්සේ දෙන්නේ මෙතනින් එහාට කරගෙන යන්න පුළුවන්. මූලික දේ දන්නේ නැතුණාට පස්සේ තමයි එයා ටිකක් අමාරු වෙටෙන්නේ මේ තැන් වලට ආවම. තේරුම් ගන්න දෙන අමාරුකම නිසා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පෙර දැන් සෙනසුරාදා දවස් වලට එන පිළිසෙට දැන් න්‍යාය ධර්මය තේරුම් නැතත් වෙනදනේ තව ගොඩක් දේවල් අපි කතා වෙනවානේ. දේ ටික හැරිලා අහගෙන හිටියා නම් ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා යාළුවෝ මේකට මේ දේශනාවට එනවා නම් එන්න එපා කියන අවශ්‍යතාවයකුත් නැහැ. බලන්න ඉතින්. මම දිගටම පින්වතුනි ඔබට මේ ටික කියලා දෙන්නම්. එනේ නැහැ එවිදිලා පුළුවන් විදිහට අල්ලගනිත්වා කියලා. ඉතින් මට වෙන කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මම එන්න එන්න පින්වතුනි ඔබව නිවන පැත්තට බර කරනවා. මොකද නිකන් තේරුම් නැති ජීවිත ගත කරගෙන නිකන් මැරලා යන්න හොඳ නැහැ නේ. ලේන ගමන් හර්ෂ මහත්තයා කියනවා මං කිව්වා බදාදා දවසෙනකටියක් වැඩිපුර හිටියා දැන් පිරිස ටික ටික මේකට නැඹුරු වෙගෙන එනවා කියලා. ඔබ වහන්සේ බදාදා කියන කියපු ටික හරියට අහුවා නම් එහෙම අද මෙතන කවුරුත් ඉන්නේ හිකුත් නැහැ. ඒ තරම් නිවන් දකින්න උමනාවක් ඇති වෙනවා. ආරාමෙට එන එකත් පාඩුවක් වගේ දැනේ කියලා ඊට පස්සේ. එදිනෙදි ඔබ මෙතනට ආවේ ඇයි? පන්සල් කීයක් පහු කරගෙනද මෙතනට ආවේ? ආවේ මොකටද? මේක කරගන්නද? මේක කරගමු. මං කියන්නේ ඒකයි. මේ බොරු වැඩ කරන්න එපා. ආවේ මේකට නම් මේක කරගමු. ඒකට බින්දනේ ඔබගේ හිත ඉඩ දෙන්නේ නැති ගතියන්නේ තියෙන. ඉතින් ඒකට මං උදව් කරන්නම්. ඔබර දේවල් අතර ගන්න බැරි කමනේ තියෙන. අතරින් ඕනේ නැද්ද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබට අතාරින්න ඕනේ අතෑර ගන්න බෑ. එහෙමනම් මම උදව් කරන්නම්. මට අතාරින්න ඕනෙත් නෑ. එන්න එපා මගේ අතෑරවන්න. නං මේ මල තියන් දෙන එන්න එපා මේ පැත්තේ. ඇයි වැරදි තැනට නෙන්නේ? මොකද මෙතනට ආවොත් එහෙම ඔගේ පවුල පවක් ඇනෙන්න පුළුවන්. දැන් එන්නේ නෑ කවුරුත්. දැන් බයෙන් දෙන්නේ නෑ. මම මේ මගේ රත්තරන් පවුල කල්ලා ගියොත් එහෙම කියලා හිතෙන්න පටන් ගන්නවා. මම අද ඔබට පෙන්වන්නම් මේක දෙන කොටක් දේවල්. ඔබට මම මේ කියන්නේ මෙතනින් එහාට තේරුණොත්. ඔබට තේරෙයි ඔබ පව් කියලා. ඔබ වැටි චම්පරුවේ මහත ඔක්කොම තේරෙන්න පටන් ගන්නේ. හොඳටම පව් වෙනදනි. ඔබ අපි සියලු දෙනා හොඳටම පව්. ටිකක් එහෙම නෙමෙයි. අපි වැටිච්ච අමාරුව කොච්චරද කියලා සංගතනේ මේ දහම තුලින් ඔබට වැටේ හේ දවසක. ඔබ දහම දිගටම බඩන්න. අපි මේ ඉන්න මුලා මායා ලෝකය මොකද්ද කියන එක ඔබට තේරුම් යයි ඊට පස්සේ. ඊට අද මම උපරිම උත්සාහ කරනවා රූප රාම පෙළක් හරහා හරි ඒක ඔබට පෙන්වන්න. මොකද සංගතනේ මේ දේවල් ටිකක් ගැඹීරයි. හරි ගැඹුරුයි. ඉතින් ඒවා ඇදෙන්නේ පින්වතුනි මග වඩනකොට. දැන් මග වැඩෙන්න වැඩෙන්න මට ඒව ඇදිලා එනවා. ඒක මම එකයි ඒක මේ මගේ මේකක් නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම පින්වතුනි ගොබ්බයට බහින්නේ නැහනේ. මේ මග වැඩෙන්න වැඩෙන්න අපි සමනන්තරයේ හදද්දී ඒ සමනන්තරයට තමයි අර අනන්තරයයි ලබහින්නේ. එතන අරිහතුන් වහන්සේගේ ස්වභාවය ගැන පින්වතුනි මම ත්‍රිවිධකෙන් යමක් කිව්වොත් හැරෙන්න. ඒක තාම වහින්නේ නැහැ මට. ඒක වහින දවසක් එයි. ඒක අද රෑද හෙට රෑද දන්නේ නැහැ. එහෙන් වහින දවසක් එයි. එතකොට තමයි මම ඔබට හරියට මොකක් කියන්නේ. නැත්තම් ත්‍රිපිටකයේ තියෙන මොකක් හරි තමයි කියන්නේ වෙන්නේ. ඉතින් ත්‍රිපිටකයේ තියෙන පිළිඳ ලියපු අකුරු ටික. ඒකයි මම ඔබට කියන්නේ පෘථග්ජන කෙනෙකුට පින්වදනේ මේ සම්බුද්ධ ශාසනයේ මේ වචනයක්වත් කියන්න බෑ. හරි තේරුමක් එක්ක. හිතාගත්ත තේරුමක් සහිතවයි මේ හැමෝම මේ කතා කරන්නේ. ඊට පස්සේ ඒක හරි කියලා තමයි පින්වදනේ කතා කරගෙන යන්නේ. ඔකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් යමෙක් දවසක පින්වදනේ ධර්ම අවබෝධයට පත් වෙලා එහෙනම් එහාට එහාට යනකොට ඒ කෙනාට අර ශක්තිය ගැබ් වෙලා එනවා. ඒ ආවට පස්සේ පින්වදනේ ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා තථාගතයන් වහන්සේ ඒ ඒ මට්ටම් වල දේශනා කරපු දේවල් තේරුම් ගන්න. රුදක් ජන කෙනෙක් ත්‍රිපිටකය කියවනවා කියලා කියන්නේ පින්වදනේ එයා සම්පූර්ණයෙන් වැරදි පාරේ යන්නේ ඊට පස්සේ. රුදක් ජන ස්වභාවය හැටි ඒක. ත්‍රිපිටකය කියවුවොත් වැරදි පාරක යන්නේ. හේතුව එයාට තේරෙන විදිහට තමයි එයා ත්‍රිපිටකය පරිශීලනය කරන්නේ. එහෙනම් එයා දැඩි මතධාරී කෙනෙක් නම් එහෙනම් පින්වදනේ බල සම්පූර්ණයෙන්ම කපා ගන්නවා. ඊට පස්සේ ආයෙ තව කෙනෙක් කියන දේවල් අහන්නේ නැහැ කවදක්වත්. බල සම්පූර්ණයෙන්ම කපා ගන්නවා. ඒක නිසා අපි වෙනදේ ඔබ පුළුවන් තරම් ගුරුවරයෙක් එක්ක යන්න මේ ගමන. ගුරුවරයෙක් එක්ක යන කම්පෙන් වෙතනේ ඔබව පරිස්සම් වෙනවා. ඒ වගේම කියන දේ අහනවා කියන තැන ඉන්න. ගුරුවරයා කිව්වොත් එහෙම භාවනා කරන්න එපා අද ඉඳලා මාසයක් කියලා. එහෙම කොහොමද? හිසගිනි ගත්ත වෙගිනි ලෙස මේක කරන්න ඕනේ. එහෙම කරන්න එපා. එහෙම නැත්තම් ගුරුවරයාව මාරු කරන්න. ගුරුවරයා කියන දේෙන් පිටට යන්න එපා. එදෙනි මේක සසරක් එක කරන යුද්ධයක්. මේකේ තියෙන දේවල් කොච්චරද කියලා කියන්න බැරි තරම් දරුණුයි. අනන්ත සසරත් එක්ක වැඳිලා වැඳිලා ආපු දේවල් ඕනේ තරම් තියෙනවා. ඔබ දන්නවනේ මේ දෙන්නේ මුල් කාලේ අපිට ආපු කරදර ටික. ඔය කරදර කරන්න හිටියේ ඔය කියන පුද්ගල පිරිස නෙමෙයි. ඔය කරදර කරන්න හිටියේ මේ දෙන්නේ මහා අමනුස්ස පිරිස. මාර බලවේගී ඒක තමයි ක්‍රියාත්මක කරන්න හැදුවේ. අමනුෂ්‍ය පිරිසක් තමයි ක්‍රියාත්මක කරන්න හැදුවේ. නමුත් එංගදේ සක්‍ර දෙවියන් තුමා ප්‍රධාන පිරිසක්. ඇවිල්ලා මේක වහගත්තා. ඒවා දකින්නයි දකිවි. මේ පෙනෙන අය දැකලා කියලා තියෙනවා. පොල් කට්ටකින් වැහුවා වගේ කියලා මේක. මේ ආරම්භ භූමිය. ආයේ එහෙම දේවල් වලට රින් ගන්න ලේසි නෑ කියලා. ඒ ධර්මයට දැඩි ආරක්ෂාවක් තියෙනවා කියලා. යමනුස්ස බලවේග වලට ඒක කරන්න බැරි වෙනකොට මොකද කළේ? පින්වදින ගිහිල්ලා මනුස්ස බලවේගත් එක ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙලා පින්වදින කරන්න පුළුවන් ටික කළා. මොකද මේ මනුස්ස බලවේග කිසිවක් අපෙන් ඉල්ලීමක් කළේ නෑ. තෝ නිවන් දකින එක නතර කරහන් කියලා. ඉල්ලීමක් කළේ එකම එකයි. තෝ බණ කියන එක නතර කරහන්. කාගේ වුණාද? කාගේ වුණාද? මාන පාක්ෂික බලවේගී වුණා. බණ කියන එක නතර කරපන්. නිවන් දකින එක උඹගේ වැඩන්නේ. උඹ කරගෙන ඉන්නේ. නැහොත් මේකදී මේක ඇතුලේ තියෙන තද බල ආරක්ෂාව. නිසා අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන්න බෑ කවදක්වත්. මේක එන්න එන්න තර වෙනවා මිසක් වෙනදේ මේක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේලා එන්න එන්න මග වඩනවා. ඊයේ මග වැඩි පොඩ්ඩයි නම් අද වැඩිපුර මග වඩනවා. අද මග වඩන්නේ පොඩ්ඩයි නම් හෙට වැඩිපුර මග වඩනවා. මොකද මේක නැවතිල්ලක් නැහැ. මේ වැඩේ කරලා ඉවර නැගන් එක හුස්මට යනවා මේ ගේම. දැන් ඒකට උපාසක උපාසිකාවත් එකතු වෙලා. මේක අරින්නේ නැහැ කියලා හිතාගෙන දැන් වැඩේට බහපුවා ඉන්න බොහෝ පිරිසක්. මට ඕනේ ඔබ සියලු දෙනා මෙතනට එන්න පිංගසනේ. ඔබගේ වකිමිතුකම් ඉටු කරන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව බාධා වෙන්නේ නැහැ පිංගසනේ. අපිටත් වකිමිතුකම් තියෙනවා. ඔබ දන්නවනේ මේ පල්ලිය වැඩක නාමඳුරු කොච්චර වකිමිතුකම් එක්කද වැඩ කරන්නේ කියලා. ගිනිගොඩේ නින්නේ තනිකර. දායකයොත් එක්ක ඇසුරු කරනවා කියන්නේ. මේ දායකයත් එක්ක හිනා වුණාම අර දායකය ඔරවනවා. ඒ තාම එහෙම ගති තියෙන දායක දායිකාව ඉන්න ඕනේ තරම්. මොකද මම උපාසක උපාසිකාව කියලා නෙමෙයි යාට කිව්වේ දැන්. පොණ්ඩක් ඔය කාත් එක්ක හරි කතා කර කර හිටියොත් එහෙම පේ නේද? අපිත් එක්ක නම් විනාඩි 5 ආසන පේනවද කතා කර කර ඉන්න හැටි? පේනවනේ 10 15ක් දැන් කතා කරන ඕගාල. එහෙම හිතන අය ඇති. ඉතින් තාම මග වැඩිලා නැහැ. ඒගොල්ලෝ තාම ඉන්නේ දායක දායිකා තත්ත්වේ. නැතානේ හාමුදුරුවෝ ඕන එකක් කරගද්දී අපි මේ ආවේ අපි වැඩේ කරගෙන ඔන්න ඔය කරගමු. එතනට එන්න එපා. දෙහෙම තියෙනවා. ඉතින් පල්ලෙහා වැඩ කරන හාමුදුරුවෝ ඉන්නවා. ඊළඟට උඩහා වැඩ කරන හාමුදුරුවෝ ඉන්නවා. ඔය හැමෝටම තියෙනවා මේකද ණය ගෙවන කොටස. ණය ගෙවීමයි මග වැඩිවීමයි කියන දෙක එකට යන්න ඕනේ. ඉතින් මම උන්වහන්සේට නිතර උගන්වන්නේ. Taman ඒ ණය ගෙවන වැඩ පිළිවෙල කරන වෙලාවෙත් මග වඩා ගන්න කියලා. මොකද ඒකට වෙනම වෙලාවක් හොයාගන්න බෑ ජීවිතේ. කරන්න වෙනවා. සමහර හාමුදුරුවෝ ඉන්නවා පිටින් සියලු ලියේ කියවිලි කටයුතු. අනිත් පන්සල් එක අනිත් නායක ස්වාමීන් වහන්සේලාත් එක්ක. අපේ උත්තරීතර සංඝ සභාවත් එක්ක ඒ හැම එකක් එක්කම සම්බන්ධතාව පවත්වාගෙන යන හාමුදුරු කෙනෙක්. එතන උන්වහන්සේ කොයිල බැලුවත් ආරාමේ නැහැ. ඒ හැමෝගෙම දේවල් ග්‍රාමසේක නෝන ගාවට යන්න ඕනේ. අමාත්‍යංශයට යනවනයි යන්න ඕනේ. නූර යනවනයි යන්න ඕනේ. ඔය හැම එකටම යන්නේ. එතකොට උන්වහන්සේට කියලා තියෙන එකම දේ තමයි. ඕක තමයි ණය ගෙවෙන ක්‍රමය. නමුත් ණය ගෙවෙකව නාකි වෙන්න එපා. එහෙනම් ඒ යනේන වෙලාවට කරන කියන වෙලාවට බොහොම සිහියෙන් පවත්වාගෙන යෝනිසෝ මනසිකාරය තුළින් කොහොම හරි මේ ධම්මහනුධම්ම පටිපදාව කරගන්න. එහෙනම් පින්වතුනි ඔබට විතරක් නෙමෙයි රාජකාරී තියෙන හැමෝටම තියෙනවා. මොකද ණය ගෙවන කියන වැඩපිළිවෙල වෙන්නේ නැත්නම් මේ ආරාමයේ ඉන්න පුංචි මහඳුරන් වහන්සේලාත් නියමිත රාජකාරියක් තියෙනවා. සමහරට උන්වහන්සේලා ඇති පින්වතුනි පැල 10ක් බලා ගන්න. ඒ පැල 10 ලොකු වෙනකන් උන්වහන්සේකට වල් කියන්න ඕනේ. ඒ පැලේ මරුණොත් එහෙම උන්වහන්සේ ඒ පැලේ අයින් කරලා ඉවරලා තව පැලයක් ගෙන්නගෙන ඒක හිටවන්න ඕනේ. එතන වතුර නැති කාලේ නම් වතුර දාන්න ඕනේ ඒවට. ඒ කාලෙන් කාලේට පෝර බල්ල දාන්න ඕනේ. මොකද උන්වහන්සේ ඒ පැල 10ට වක් කියනවා. එතන මේ පැල 10 වැවුනට පස්සේ පින්විතෙන ස්වාමින් වහන්සේලා 19ක් ඒක හේවණ යට ඉඳගෙන භාවනා කරයි. උන්වහන්සේගේ ණය ගෙවෙනවා. එහෙනම් මේ ණය ගෙවන සහ මග වඩන වැඩ පිළිවෙල කෙරෙන්න ඕනේ. එතන ඔබට පින්විතෙන ණය ගෙවන්න වෙනම වැඩ පිළිවෙලක් තියෙනවා. අපි ඔය වැඩි පිළිවිලෙන් ලිස්සලා ආවට ලිස්සන්නම බෑ. මොකද මේ අපි ගිහි ජීවිතයේ ඉඳලා දරුමල්ව හදාගත්තා නම් වැඩි මොන්නම් 5 දිනක් හදාගන්නේ. දැන් මට ඉන්නවා 50 දිනේ. එකෙක්වත් හැදේ කියලා බයෙන් හිටියද දැන් ඉන්නවා 50 දිනේ. හිතා ඕක වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ. ඒ හැම කෙනාගේම ජීවිත ගැන මම වාක් කියන්න ඕනේ. මේ පොඩි හාමුදුරුවෝ ආසයි ඔය එක එක ආයුධ එහෙම පාවිච්චි කරන්න. අපි පුංචි කාලේ පාවිච්චි කළේ ආයුධ. කීයටක් අහු වෙන්න බෑ කපනවා මේසෙත් කපනවා නේද ඒවා. ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ඒවට වෙනම ඒවා හදලා වෙනම මොන හරි කුටි හරි හදලා ඉවරලා ඒවට ඉබ්බ දාලා ලොක් කරලා ඇයි බැරි විදිහට ඔක අතට අරගෙන කපා ගත්තොත් ඒ එහෙනම් දැන් වකිව යුතුකම් නැහැ නෙමෙයි පින්දෙනි කාටවත්. තමයි ඔබට වඩා ලොකු වකිව යුතුකමක් අපිට තියෙනවා. ඊඋනහඳට උගන්වන්න ඕනේ. මේ රාත්‍රියේ හැමදාම පන්ති. පැය 3-4ක් උනහඳට පන්ති. ඉතින් ලොකු හඳුනන වහන්සේලා උගන්වනවා. ඔක්කොම ඉතින් ඉගෙන ගත්තා ඉන්නේ. ඊඋනහඳට උගන්වනවා. මුන්දුනාස ධම්මපදේ පාඩම් කරනවා. දැන් හාමුදුරු භාගයට භාගය ධම්මපදේ ඉවරයි. එදි හැම යන වැඩ පිළිවෙලක් තියෙන්නේ. එතන ඒක පාඩම් ගන්න ඕනේ. ඒ විදිහට පෙඟදෙන හැම කෙනාටම පැවරිච්ච රාජකාරි තියෙනවා. මම මේ ඔබට පෙන්වන්න හදන්නේ. පෙඟදෙන මේ ඔබට විතරක් නෙමෙයි රාජකාරි තියෙන හැමෝටම තියෙනවා. නිවන් දකින්න ආපු අපිටත් තියෙනවා. තථාගතයන් වහන්සේටත් තිබ්බා. එහෙනම් excuse දෙන්න එපා. ඔබයි අපි අතර තියෙන ලොකුම වෙනස තමයි තියෙන්නේ ඔබ ඉන්නේ අසත්පුරුෂය ගොඩේ. අපි ඉන්නේ සත්පුරුෂය ගොඩේ. රාජකාරිය අපිටත් තියෙනවා ඔබටත් තියෙනවා. අපි සත්පුරුෂය ගොඩේ ඉන්න නිසා වටේ ඉන්න අය හැමෝම කියන්නේ මග වඩන්න මග වඩන්න මග වඩන්න. ආ ඔය 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 ගල උස්සයි යන ගමන් මග වඩන්න. ආ ඔය පැලේ හිටවන ගමන් මග වඩන්න. ඔබට කියන්නේ මොකක්ද? ආ ඔය ගල උස්සන් ගිහලා ලස්සන මන්දිරයක් හදමු. ඒ ලස්සන මන්දිරේ අපි දෙන ජීවත් වෙමු. ඔන්නෝක තමයි අසත්පුරුෂයන් ළඟ ඉඳලා ඔබට කියන්නේ. ඉතින් ඔබගේ ඔළුව කා ගන්නවා හැම තිස්සෙම. ඒක නිසායි පින්විතනේ ඔබට නිවන්ත යන්න ප්‍රමාද වෙන්නේ. ඒක නිසායි තරුණ තරුණියන්ට කියන්නේ ඇවිදින්න. ඔතනින් නිදහස් වෙලා ඇවිදින්න මේක කරගන්න කියලා. වාක්‍යෙම දියුතුකමට බැඳුනට පස්සේ ඔක්කොම කරලාම ආරයි. මොකද ඊට පස්සේ අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙන්න බෑ. නමුත් රාජකාරි අඩු වීමක් නෑ මතක තියාගන්න. හැමෝටම තියෙනවා ණය ගෙවන්න ඕනේ කොටස. ඒ ණය ගෙවීමේ කොටස පැහැරහැරියොත් එම් කරගන්න බැරි වෙනවා මේක. එහෙනම් දැන් එක්ස්කියුස් දෙන්න බෑ පින්වතුනි කාටවත්. අනේ අපි ගිහි අය අපි කොහොමද කරන්නේ අපිට ගොඩක් වැඩ තියෙනවා. එහෙම කියන්න බෑ. හැමෝටම වැඩ තියෙනවා. එහෙනම් හැමෝම සූදානම් වෙන්න ඕනේ පින්වතුනි ඔය වැඩ කරන ගමන් තමන්ගේ මග වඩා ගන්න. මොකද අපි කාටවත් පින්වතුනි ඕක මේ කිල් නතරක ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට උත්සාහ කරන්නත් එපා. තමන්ගේ දරුවන්ට කැම්බීම නොදී ඉන්න උත්සාහ කරන්න එපා. දරුවන්ට කැම්බීම හදලා දෙන්න, ඒ කටයුතු කරලා දෙන්න. එතන කැම්බීම හදලා කටයුතු කළා හඳුනේ දවස් ඉවරයි කියලා කියන්නත් එපා. ඒක ඇහිලා මට කියන්න එපා වැඩක් නැහැ. මොකද මට ඇහෙන්නේ තාත්තා කියන එක විතරයි. මට කියලා තාත්තා ඔබ හිතහන් ඔය ගොන්තරිය ගැන මම බලා ගන්නම් කියනවා. මේ වන් තමයි කියන්නේ ඔබ ඇවිල්ලා එක excuse කියනවනේ. මෙහෙම වුණා ස්වාමීනි මෙහෙම වුණා ඒක නිසා මට මේක කරන්න බැරි වුණා කියලා තාත්තා කියනවා. ආ ඔබ කටම හිතංකෝ. මම ඔක ගැන මම බලා ගන්නවා. ඒ කතා දෙකක් නෑ ඒකේ. බලා ගන්නම් කිව්වනම් බලා ගනි. බලා ගන්න යන්නේ නැද්ද? බලා ගනි. ඒක නිසායි මම ඔබට කියන්නේ පින්විතනේ. මෝඩ වැඩ කරගන්න එපා. සියලු දෙනා. දැන් මේ පටන් ගත්ත ගැම්මෙන් යන්න. බොහෝ දෙනෙකුට මේක තේරෙන්න පටන් අරන් තියෙන්නේ. ඔබ මේක අතහැරගන්න එපා. මේ පටන් ගත්ත ගැම්ම යන්න. මම කියන්නේ ඒක හැවිදෙන 100ක් වුණත් කමක් නෑ. 10 වුණත් කමක් නෑ. පටන් ගත්ත වැඩේ කරලා ඉවර කරන්න. ඔබට අපි ඉන්නවනේ ඕනේ දෙයකට. පටන් ගත්ත වැඩේ කරන්න. ඒකට පින්විතනි ඉන්න තැන බාධාවක් කරගන්න එපා. දැන් සමහර අය ඇවිල්ලා කියන ස්වාමීනි මට ඉක්මනට පැවිදි වෙන්න ඕනේ තව මාස දෙකකින් විතර මම කොහොම හරි එනවා. මං කියන්නේ ඔබ ජීවත් වුණොත් එන්නේ. ওই මාස දෙකේ මග වැඩ. එහෙමවත් පින්විතනි excuse එකක් තියාගන්න එපා. ආ මම මාස දෙකකින් පැවිදි වෙන්න යනවා. දැන් ඉතින් මේ ඔක්කොම settle කරන්නයි මට ඕන. එහෙම නෙමෙයි. කවදාකවත් මෝඩ බවට පත් වෙන්න එපා පින්විතනි. තමන් මේ විශ්වය අතට අරගන්න ගිහිල්ලා. මේ ධර්මතාවය අතට ගන්න යන්න එපා. ඒවත් ඔබ හිතාගන්නේ විතරයි පින්විතනි. මේ ලෝකේ ඔක්කොම තියෙන්නේ හිතාගත්තේ. මිසක් වෙන මොකුත් නැහැ. මම ඒක ඔබට පෙන්වන්නම් තව ටිකකින්. තනිකරම හිතාගත්තේ විතරයි මේ යන්නේ. එහෙම මෝඩ විදියට හිතාගන්න ගිහිල්ලා වනසගත්ත වෙනසිල්ල පින්විතනි මෙච්චරයි කියලා කියන්න බෑ. අද බල ඔලුව කැක්කු වයින් නම් ඔබේ කකුල වැදිනවා නම් ඔබේ පස්ස රිදෙනවා නම් ඔය ඔක්කොම වින්දිනේ ඔය හිතාගත්ත දෙයන් නිසා හැදිච්ච එකක්. මෝඩකමට හිතාගත්තට පස්සේ ඒකේ තියෙන consequences මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ අපි. තේරුම් අරගෙන ඔය මොට්ට වැඩ කරන එක අපි නතර කරන්න ඕනේ. තව දුරටත්. කරපු මොට්ටකම් කරන්න දෙයක් නෑ වින්දිනේ කරපු මොට්ටකම් ඔක්කොටම ගෙවන්න වෙනවා. නමුත් ඒවට ගෙව්වට කමක් නෑ. අලුතෙන් මොට්ටකම් කරන එක නතර කරන්න එපා. එහෙම නැත්තම් මහා අපරාධයක් වෙන්නේ. ඒක නිසා පින්වදනි ඔබ මේ ගත්ත අදිස්ථානෙ දිවිහිමියෙන් කරන්න. කාටවත් ඕක වෙනස් කරන්න දෙන්න එපා. ඔබ මේ ආරාමයට එන්න ඕනේ පින්විතනේ නිවන සාක්ෂාත් කරගන්නවා කියන අදිස්ථානයෙන්. ඒ අදිස්ථානයේ කවදාකවත් අතහැරගන්න එපා. ඔබ ඩිග්‍රී එකක් කළේ තවත් එහාට කළේ නැත්නම් ඔබ වැඩ කරන ආයතනයේ තව එහාට යන්න ඕනේ කියලා අදිස්ථාන කරගෙන කටයුතු කළේ. ඒ කටයුතු කරද්දී පින්විතනේ බාගෙට කළේ නැහැ නේ කිසි දෙයක්. අටහමාරට වැට යන තියෙන එකට පින්විතනේ තමන්ගේ බොස්ස සතුරු කරන්න ඕන නම් මොකද කළේ? හතහමාර ඉඳලා එතනනේ. කියලා වැඩත් කරන්න පටන් ගන්නවා. ඉතින් අනං ආ බොහොම හොඳයි. නිමල දාසද උදෙන් මැවිදෙල්ල තියෙන. ඔය කලේ? දැන් සතුරු කරන්න තියෙන කවද? මාවද? මම බොස්ද? නෑ නෑ. එහෙම එකක් නෑ. ඔබගේ බොස් ඔබමයි. තමන්ගේ දෝෂේ තමන් දැකලා තමන්ට චෝදනා කරගන්න. ඒකයි වෙන්න ඕනේ. තමන්ගේ දොස් තමන්ම දකින්න තියෙනවා. මොකද ඔබගේ දෝෂේ මට දකින්න බෑ. එකක් ඔබ මාගාව නැහැ. අනිත් එක තමයි සිංහදනේ. ඔබගේ හිත දකින්න මට ශක්තියක් නැහැ. එන ඔබගේ දෝෂ තියෙන ඔබ ගාව. ඔබ මොනතරම් රාගාදීද? රාගයෙන් ඉන්නේ කොච්චර පෙළෙනවද? ද්වේෂයේ කොච්චරද ඔබගේ හිතේ තැම්පත් වෙලා තියෙනවද? ඒ ඔක්කොම දන්නේ ඔබ වෙනද? ඔබ හැසිරෙන විදි දන්නේ ඔබ. ඔබ හැංගිලා කරන ඒවා දන්නේ ඔබ. ඔය ඔක්කොම ඔබ ගාව තියෙන්නේ. එහෙනම් ඔබ ඔබට චෝදනා කරගන්න ඕනේ පින්විතනි ඔබගෙන් වැරද්දක් වෙනවා නම්. ඔබ ඔබගෙන් අහගන්න මොකද්ද ඔබ ඔය කරන්නේ කියලා. ඔබ නිවන් දකින්න නේද හදන්නේ දැන් ඔක නිවන් දකින්න උදව්වක් වෙයිද ඔබ ඔය කරන වැඩේ කියලා. ඉන්න හොඳටම ගියක් තියෙද්දි හිතෙනවා තව ඉඩමක් අරන් ගියක් හදන්න ඕන. ඒකට ගන්න ඕන ලෝන් එකක් අරගෙන ඒක ගෙවලා ඒක සෙටල් කරලා තව ලෝන් එකක් අරන් ඒක සෙටල් කරලා තව ලෝන් එකක් අරන් ඒක සෙටල් කරලා ඔහොම යන ක්‍රමයක් තියෙනවනේ ලෝකෙ හැදිලා. දැන් ඕක තමන්ට හිතෙනකොට මේක දැන් ඉන්න ගයක් හොඳටම තියෙනවනම් ගියන් නැත්තම් කමක් නැහැ. ඉන්න ගයක් හොඳටම තියෙනවනම් දැන් අර වගේ ගිනි ගොලකට අත ගහන්න යනකොට තමන්ගේම හිත තමන්ට කියන්නේ මොකද්ද උඹ ඔය කරන්නේ යන්නේ? උඹ එකපාර ගෙවල් දෙකේ ඉන්නද හදන්නේ? දැන් උඹ ඕකට යට වුණාට පස්සේ උඹ වග කීමකට බැඳෙනවා. ඊට පස්සේ උඹට කවදාකවත් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. ඔය අතරතුරම මලොත් එහෙම වෙන හානිය කොච්චරද? මේක හැබැයි ලෝක සත්‍යය කියන්නේ ඔහොම නෙමෙයි බින්ද. ලෝක සත්‍යය කියන්නේ එහෙම නෙමෙයි දිනු වෙනකොට මෙහෙම කරන්න ඕනේ. මේකම ලෝන් එකක් අරගෙන ඊට පස්සේ අනික ඒක සෙටල් කළා. ආයි මේක අරගෙන ඒක සෙටල් කළා. හරි ලස්සන කතන්දරයක් කියයි. ඒකේ අග තියෙන ලස්සන මාලිගාවක්. කොහේ හදවුද? අහසේ. අන්දෙන පින්ගසින ඔබ විඳෝපයක විතරයි කරලා තියෙන්නේ. ඔබගේ අම්මගේ තාත්තගේ ජීවිතය අරන් බලන්න පින්ගසින විඳෝපයක විතරයි නෙමෙයිද කියලා? මොලේ ජීවිතය දැන් එන් වෙලා ඇතිනේ ගොඩක් අයගේ. අම්මා තාත්තා කියන කෙනා මේ ලෝකේ සමු වරන් ඇතිනේ ගොඩක් අයගේ. නැත්නම් ආච්චි සීයාව ගන්නකො. අරන් බලන්න. අන්තිමට ඒගොල්ලන්ට උරුමුනේ මොකක්ද? ගෙදර කරත්තෙ බැඳපු ගොනාට උරුම වෙච්ච එකම නෙමෙයිද? ගෙදර කරත්තෙ බැඳපු ගොනාගෙත් නාස්තන්නු මිදලා කරත්තෙ බැඳපු දවසේ ඉඳලා ඌ බර ඇදලා බර ඇදලා බර ඇදලා බර ඇදලා සමාජෙට පින්වදින කරත්තෙ බැඳගෙන ඉන්නකොටමයි මැරිලා වැටෙන්නේ නැද්ද? ලෝකයි තත්ත්වේ. ඒ කිසිම කෙනෙකුට යහපතක් වුන්නේ නැහැ පින්වදින. ඔබ ගියා අපේ පන්සල හැදුවේ අපේ තාත්තා. කතා කරලා අහලා බලන්න කොහෙද ඉන්නේ කියලා. පින්වදින ධර්මයක් නැතුව පන්සලක් හදපවනේ දිව්‍ය ලෝකයයි කියලා මම හිතන්නේ නැහැ. මම තමන් කරන පින ගැන අවබෝධයෙන් යුතුව කලේ නැත්නම් පින්වදින ඒකේ ඒ පුණ්‍ය ශක්තිය මහ විශාල ලෙස ගැබ් වෙන්නේ නැහැ. ඔතන ගොඩක් අය පින් කරනවා අපි හිතන්නේ කැපි පෙන්න. ගොඩක් අය පින කරනවට වඩා පව කරගන්නවා. අපි දන්න කෙනෙක් ඉන්නවා එයා හදනවා පන්සල. පන්සලක් හදනවා. හදනවද? ඔයි බුරුවා මෙහෙමයි. ගල් ටික දා. නේ මොනවද මේ කියන්නේ? මම පන්සල හදනවා. මේක ඉතින් මොකු ලගේ දන්නේ. දීගේ ස්වාමීන් වහන්සේලාටත් බැන බැන පන්සල හදනවා. මේ පන්සල හද සංඝසතු කරලා පූජ කරනවා. පූජ කරන දවසේ දානයක් දෙනවා. දානෙට හාමුදුරුව වඩිනවා. එක හාමුදුරුවගෙන පොඩ වඩ බිඳ බලනවා. පේනව නේද මුං? ඉතින් මුං වගේ උන්නේ මේකේ ලගින් නැවිදලා අපරාධේ මගේ සල්ලි. ඉතින් පන්සල හදලා පූජ කළා. අපේ සීයා තමයි ගමේ පන්සල ඇදේ. හොඳට මතක තියාගන්න ධර්මයේ හික්මෙන්නේ නැති අය දිව්‍ය ලෝක යනවා කියන එක. නොවිය හැකි තරම් සම්භාවිතාවක් තියෙන්නේ. ඒකයි මේ වෙනදේ මම ඔබට කියන්නේ. ලෝකයා කියන එක පිළිගන්න එපා. ලෝකයා මුලාවට පත් වෙලා ඉන්නේ. දහමක් අවබෝධ කරගත්ත කෙනෙක් කියන එකක් හැරෙන්න ලෝක සත්‍යය කියන එක පිළිගන්න යන්න එපා. ඒක පිළි අරගෙන තමයි මේ හෙනගෙඩිය පාත් උනේ පින්විතනි. මේ හෙනගෙඩිය තව තවත් ඔබ ගලුවට පාත් වෙනවා මිස. ඉවරයක් නෑ මේකේ. තමන් ගැන හිතන්න. එතරයි. නිවනේදී තමන් ගැන හිතන්න. ආයේ අම්මා තාත්තා ගැනවත් හිතන්න යන්න එපා නිවනේදී. ඒකේ වකිං යුතුකම් කරන්න එපා කියලා නෙමෙයි. නිවනේදී තමන්ගේ නිවන කිසිම කෙනෙකු උදෙසා පාවලා දෙන්න එපා. මොකද ඔක අම්බලමක් විතරයි. ඒකම මේ වෙනකොට දන්නවා. ඔක තනිකරම අම්බලමක්. ඔය අම්බලමට ආපු 3-4 දෙනා ඔය ඉන්නේ. හෙට උදේ වෙනකොට සමහරට ඔය අම්බලමෙන් දෙන්නේ ගිහිල්ලා ඉඳී. කොහෙද ගියේ? ආවේ කොහෙන්ද? මොකුත් දන්නේ නැහැ. පේශකාරී දිනෙකින් අහපු ප්‍රශ්න අතර ඔබගෙන් අහලා බලන්න. එතකොට හරි. කොහේ ඉඳලා දෙන්නේ? දන්නේ නැහැ ස්වාමීනි. කොහෙද යන්නේ? දන්නේ නැහැ ස්වාමීනි. දන්නේ නැද්ද? දන්නවා ස්වාමීනි. දන්නවද? දන්නේ නැහැ ස්වාමීනි. ඔච්චරයි. බුදුහාඳුර ප්‍රශ්න හතර ඇහුවා. අර කියන ආකාරයෙන් උත්තර දුන්නා. දැන් ඔබ දන්නවද ඔය ටික? දැන් ඔය ටික ඔබට තේරෙනවද? ඔබේ ජීවිතය ගැන. ඔච්චරයි මේ කරන්නේ. පේශකාරී දිනේට මෙහෙම කිව්වා කියලා සතුට වෙලා අපුඩි ගහලා වැඩක් නැහැ. තථාගත ශාසනේ දිනේ අපුඩි ගහ උඩ පයින් නෙමෙයිනේ. පේශකාරී දිනේ තථාගතයන් වහන්සේ මොකද්ද කිව්වේ කියලා. අවබෝධ කරගත්තා නම් දැන් ඒක ඔබගේ ජීවිතයට දාලා බලන්න තමන්ගේ ජීවිතය තුළ තමන්ට ඒක අවබෝධද කියලා. ඊට පස්සේ බලන්න තමන්ගේ වටේ ඉන්න අය ගැනත් ඒක තමන්ට අවබෝධද කියලා. කොහෙද ලද දෙන්නේ? දන්නවද? නැහැ. කොහෙද යන්නේ? ඒත් දන්නේ නැහැ. කවුරු දන්න හැම ඉන්නවද? කොහෙද ලද දෙන්නේ? දන්නේ නැහැ. ආවි කොහෙද ඉඳලා දන්නේ නැහැ නේද? යන්නේ කොහෙද කියලා දන්නවද? ඒත් නැහැ. එහෙනම් තමන්ගේ අම්මා? තමන්ගේ අම්මා කොහේ ඉඳලා ආවේ කියලා දන්නවද? යන්නේ කොහෙද කියලා දන්නවද? එහෙනම් අම්මා නිසා නිවන පාවලා දෙන්නේ. ඔබෙන් අහගන්න ඕනේ ප්‍රශ්නේ. දැන් අම්මට සලකන්න එපා කිව්වද? නැහැ. අම්මට සලකන්න. අම්මට සලකන එක හරි උතුම් දෙයක්. මං කියන්නේ ඊට වඩා උතුම් දෙයක් තියෙනවා නිවන කියලා. එහෙනම් උතුම් දෙයක් පාවල දෙන්න එපා. ඊට වඩා පල්ලෙහා උතුම් දෙයක් වෙනුයි. ඔන්න එහෙනම් ඔබට වැඩ වැරදුනා ඔය ඔක්කොම තේරෙයි. ඉතින් වැඩ වැරදිලානේ බින්දුනේ. එතන මං ඇවිල්ලා කියන්නද? බූරුවා. කියන්නද මං ඇවිල්ලා? ඈ? අර කකුල් හතරෙන් ඉන්න එකාගේ වලට බූරුවා. කියන දේ ඇහුවත් ඔ. දැන් ඉතින් ඔය බත්තික් කහලා පල. ඉතින් මට ඔය ටික කියන්නද ඔබ ඉතුරු කරන්න හදන්නේ? බල්ලෙක් නෙමෙයි මොකද? බූරුවෙක් කියන දේ අහන්නේ. අර සතා ගන්න නෙමෙයි මම මේ කියන්නේ. කියන දේ අහන්නේ දෙකට බූරුවක් කියන්නේ සමාජයේ. අන්න ඒක ගැන. මම කියන්නේ මේ බූරු කූඹින්ට තේරෙන්නේ නැහැ නේ මේක. ඒතර සතා නෙමෙයි. ඒ සතා හොඳ බුද්ධිමත් සතෙක්. මිනිහට වඩා කොහොමත් බුද්ධිමත්. ෆ්‍රිජ් එක බඩු කෑම දාගෙන කන්නේ නැහැ. මරින් ඉඳලා ගිහලා පොඩ්ඩක් කාලේ නම් නිසා ඉත බූරුවෙක් අපාගත වෙන්න තියෙන ඊට වඩා වැඩි කව් අපාගත වෙන එකද? හ්ම්? කවුද වැඩිපුර අපාගත වෙන්න නියමෙද? බූරුවේද මිනිහෙද? මිනිහේ. තරකාදියට යන නියමෙද බූරුවෙක්ට වඩා මිනිහෙක් වෙන්නේ? බූරුවා ඉන්නේ කපායක තමයි. ඌ ඌ ඉන්නේ උඩ හරිය තියෙන ටිකක් සොඳුරු අපායක. ඔබ ඉන්නේ ඊට වඩා උඩ ඉන්න සතර අපායේ ගැට්ටේ. ඉතින් ඔය ගැට්ටේ ඉඳගෙන බල්ටි ගහන්න ගිහිල්ලා කෙලින්ම බූරුවත් පන්නගෙන තමයි යන්නේ කොහෙදද? සතර අපායට. සතර අපායේ කෙරවලට. ඒ කිවි නරකාදීවලට. බූරුවෙක් නරකාදීට යන්න තියෙන ඉඩ අඩුයි. අරන් සතා. එහෙම නැතුව සමාජයේ බූරුවා කියලා කියන කෙනෙකුට ආන්නේ බූරුවා නම් කෙලිම කොහෙටද යන්නේ? හතරම් කෙලිම නරකාදීට. ආයි කතා දෙකක් නැහැ. එහෙනම් දැන් තමන් බලන්න මේකද? අම්මා ආපු තැන දන්නවද? නැහැ. යන්නේ කොහෙටද කියලා දන්නවද? නැහැ. දරුවා ආපු තැන දන්නවද? නැහැ. යන්නේ කොහෙටද කියලා දන්නවද? නැහැ. ඉතින් මොකද්ද ඔබ ඔය කරන්නේ? මේ හොඳට මේවා තේරුම් ගන්න වෙනදලි. මට ඕනේ ඔබගේ බ්‍රේන් වොෂ් කරන්න නෙමෙයි. මට ඕනේ සිංහදෙන ඔබ මේක තේරුම් ගන්න. එච්චරයි. මට තේරෙනවනේ සිංහදෙන මේක. ඉතින් මට ලොකු ප්‍රශ්නයක් තියෙනයි ඔබට තේරෙන්නේ නැති එක. මට තේරෙන්නේ නැහැ දශමයක් හරි තේරෙන්නේ නැහැ. ඔබගේ තියෙන ප්‍රියමధుර ස්වභාවයක් හිතට දැන්නලා තියෙන එකත් එක්ක සිංහදෙන ඔබ ෆයිට් කරන්න ඕනේ. ඇත්ත තේරුම් ගන්න ඕනේ එච්චරයි. ඉතින් අසූචි ටිකක් එහෙම කන්න හිතුණා නම් ප්‍රියමధుරයි කියලා හිතුණොත් එහෙම ඔබ පිංගුදිනේ අර දහ ජරාව තනි කර පිංගුදිනේ බැක්ටීරියා නැත්තම් වෛරස් ඔය හැම මගුලක්ම ඔක ඇදිනේ. දැන් මොකද වෙන්නේ? ලේක આવත එහෙම ප්‍රියමధుරයි කියලා. එහෙනම් ප්‍රියමధుර ස්වභාවයේ ඉක්මවා යන ස්වභාවයක් ඔබගේ හිතේ තියෙන්න ඕනේ. ඒකයි කියන්නේ බෙගදනි පිරිය කියන එක සිඳලා ඇත්ත ස්වභාවය දකින්න කියලා. පිරිය සිඳින්න නැතුව ඇත්ත ස්වභාවය පේන්නේ. ඒක නිසා පොඩ්ඩක් පිරියත් එක්ක ෆයිට් කරන්න. ඒකේ අර ප්‍රියමధుරව දැනෙන දේත් එක්ක පොඩ්ඩක් ෆයිට් කරන්න පිංග. ඒක පොඩ්ඩක් පැත්තකින් තියලෙවිලා ඔය කියන යථා ස්වභාවය ඇත්තටම දකින්න. ඒක තමයි අපි කරන්න ඕනේ. ඔය පිරිය සිඳෙනකොට තමයි පිංගෙන් දුක්ඛාරය සත්‍ය කියන එක තමන්ට තේරෙන්න පටන් ගන්න. නැත්තම් උඩින් තියෙන්නේ තනිකරම අයිසින් ලේයර් එකක් විතරයි. දැන් ටොෆි එකක් තියෙනවා. ඒ ටොෆි එක ඔබට දුන්නා ඔය මුලින්ම මොකද්ද කරන්නේ? පොඩ්ඩක් දිවේ ගාලා බලනවා. ආ ෂෝ කියලා කටේ දාලා හපනවා. ඇතුලේ මොකද තියෙන්නේ? තනිකර කොහොම? උඩ ගාලා තිබ්බේ මොනවද? අයිසින් මොන හරි එකක්. දැන් කටේ දාලා හැපුවා. ඕක තමයි ඔබේ ජීවිතේට උනේ. එහෙම ටොෆි කාලා තියෙනවද? උඩ තියෙනවා මොකක් හරි ස්තරයක්, යට තියෙනවා චොක්ලට් හරි මොනවද? එහෙම ටොෆි කාලා තියෙනවද ඔක්කොම? මේ වගේ තමයි ජීවිතේ හැටි. ඉතින් ඇතුලේ තියෙන තනිකර මොනවද? කොහොම තට්ටුවක්? එළිය ගාලා තියෙනවා අයිසින් ටික. කෝ බලන්න කියලා කාලා දිව ගන්නෙ මොනවද? එළිය තියෙන ටික. ඇතුලේ තියෙන දිව ගන්න බෑ. දැන් ඔක්කට දාගෙන හපනකොට දැන් කටේ දාගෙන ඉවරයි පිටින්. දැන් හපනවා. දැන් ඔබට තිත්ත දැනිලා ඉවරයි. දැන් උගුරේ බැඳිලා තියෙන තිත්ත. දැන් ওই ටික යවන්න. සීනි කිලෝ එකක් කෑවත් බෑ. ඕක නෙමෙයි ඔබගේ ජීවිතවල දැන් වෙලා තියෙන්නේ. ඉතින් මේක තමයි මගේ ජීවිතේට උනේ කියලා දැන් අතහැරලා දාන්න දන්නේ. ඉතින් එන්න එන්න වර්ස් වෙන්නේ නැද්ද ඔක? දැන් මේක තේරුම් ගත්තේ නැත්නම් මේ හොඳට මතක තියාගන්න. ඔබ ගමනට එකතු වෙනවා. ඊට පස්සේ පස්සට අඩිය තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා. නැන්ද මැරෙනවා ගෙදර. ඉතින් මේ මල ගෙදරට යන්න වුණා, හෙට මෙහෙට වුණා, සති දෙක තුනක් බණහන් ඉන්න උන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔය තව කල් දිනවනේ. කියලා පටන් ගන්නවා දෙන්නත් එක්ක. හරි තුන් හතර දෙන්නත් එක්ක හරි ආපහු සීල දෙනවා. ගැලවෙන්න පුළුවන්ද? එතන එන්න එන්න තත්ත්වය වර්ස් වෙනවද නැද්ද? හොඳට මතක තියාගන්න මේ දෙන මේක හරියට පිළිකාවක් වගේ. කල්යන්න කල්යන්න මේක උඩු දුවනවා. දැන් කඩාගත්තොත් තව ලේසියි පිටින්. මොකද හේතුව ඔබ ඉන්නේ අසත්පුරුෂයෙකුනේ. ඊළඟට ඒගොල්ලෝ දෙන්නේ ඔයිට වඩා ලොකු ට්‍රොෆි එකක්. ඒ ට්‍රොෆි එකේ පිටින්නේ ඔයිට වඩා ගොඩක් ඇතුලේ තියෙනවා තිත්ත. තිත්ත අබින්දියෙන්න පුළුවන් ඇතුලේ සමහර වෙද්ද. දන්නේ. නැවතත් ඔබගේ ජීවිතොන්ට ඇවිදලා තියෙන ඔන්නෝම ප්‍රශ්නයක්. ඔය ටොෆි එක තමයි පිළිගන්නේ ප්‍රශ්නේ. මොකද උඩ තියෙන ලේයර් එක නිසා ඔබ කටේ දාගත්තා. නැවත මේකෙන් ඔබට ලොකු හානියක් වෙලා තියෙන්නේ දැන්ටත්. තවත් ඔබ ඉන්න වෙන්නේ. ඔය හානියක් වෙන එකද? වැඩි වෙන එක. මේ ලෝක සත්‍යයත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ පිළිගන්නේ තව තව ටොෆිස් දෙනවා ඔබට කන්න. මදව තියාගන්න එක ටොෆියක් කෑවට පස්සේ ඒකේ තියෙන තිත්ත අරින්න සීන කිලෝ එකක් කෑවත් බෑ කියලා. දැන් ඔබට වෙලා තියෙන ඔබ කාපු ටොෆිස් වල විඳවන්නේ නැද්ද? නෑ විඳවන්නේ. ආ විඳවන්නේ නැති කෙනෙක් අතොස්සන් බල. තමන් අතීතයේ ගත තීරණ මත තමන් විඳවන්නේ. රස්සාවක් කරන එකත් විඳවිල්ලන්නේ බින්දනේ. කවුද උදේට හැරෙන්න කැමති ඔය හැරෙන වෙලාවට? එලාම් එකක් සද්ද කරලා හැරෙනවට කැමති කවුද? ඇයි එහෙනම් ඔබ සෙනසුරාද ඉරිදට කැමති ඔච්චර? ඇයි ඉරිද රෑ කියන්නේ නිකන් අපායට යනවා වගේ දැනෙන ස්වභාවයකට පත් වෙන්නේ ඇයි? ඉරිද රෑ සඳුදා උදේ වගේ? එහෙනම් විඳවනවා. ඒ විඳවිල්ල අමතක කරන්න තමයි මේ දෙන වැඩ කරන තැනත් ගෑනු ළමයෙකු තියාගෙන ඉන්නේ ගොඩක් මිනිස්සු. නැතනම් ගොඩක් කාන්තාවෝ. කියලා හතර පහයි කොන්නට යන්න. ඔබ දන්නේ දන්නව ඇති නේ මං කියන්න දෙයක් නැහැ නේ. ඔබගේ ඔෆිස් එකේ කී දෙනෙකුට හොර වැඩ පිළිවෙලක් තියෙනවද කියලා ඔබ දන්නවනේ. එහෙම තමයි තේරෙන්නේ. ගෙදරින් යන්නේ පත්තිනිය අම්මා. ගෙදරට එන්නේත් පත්තිනිය අම්මා. නම් විදිය. මං කිව්වේ ඔබගේ භාර්යාව සැක කරන්නවත් සමාපුරුෂයා සැක කරන්නවත් නෙමෙයි. වැඩි හරියකට ඕක තමයි වෙන්නේ. ඒකට හේතුව පින්වදින ස්ට්‍රෙස්. පුදුම මානසික ආතතියකින් මිනිස්සු ඉන්නේ. මේ මානසික ආතතියෙන් ඉන්නේ මිනිස්සුන්ට දරා ගන්න බැහැ. ඒක නිසා පින්වදින මේ ආතතියෙන් නිදහස් වෙන්න මේ මිනිස්සු විවිධාකාරයේ දේවල් කරනවා. ඒවා පව් කියලා මේ මිනිස්සු දන්නේ. ඒව ලේසි වැඩ නෙමෙයි. ඔබ ආරංචි කරලා බලන්න ඕන. ඔබගේ අස්පනා පිට ඔබ ඒව දකින්න ඇති. ඔබ කොච්චර කියනවද? ඔය යන්නේ ඔය යන්නේ බොස් කියලා යන්නේ ඔය බොස් කවට නේ ඔය යන්නේ. ඔහොම කියලා නේද ඔබ? මොකටද? අර ආතති නැති කරගන්න මේ මිනිස්සු ඒ කටයුතු කරන්නේ. ආතති හැදුනේ. අසත්පුරුෂය ඇසුරේ. ඉතින් මේ සතර අපාය කොනට යන්නේ ඔක්කොම කරගන්නවා. අපරාධ යන්නේ. ඔබ පොඩ්ඩක් හිතනවා අපරාධ නැද්ද කියලා. ඔබට ඔබ හිතලා බලන්න පුළුවන් ඔබට එහෙම හිතීච්ච අවස්ථාව. ඒවට ඔබ ඉන්වෝල් වෙලා ඇති සමහර අය මෙතන ඉන්න. ඒක දන්නේ නැහැ. ඔබගේ බිරිඳ දන්නේ නැහැ. ඒක මම දන්නවා. ඔබගේ සමපුරුෂයා දන්නේ නැහැ. ඔබ හරි සූක්ෂමව ඒ කටයුතු කළා. නමුත් ඔබගේ බිරිඳ දන්නේ නැහැ. ඔබගේ සමපුරුෂයා දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා. කවුද? ආදරණීය එහෙම කියන්න ඕන ලස්සනට වචන වලින්. ආදරණීය තාත්තා. තාත්තා දන්නවා මේ ඔක්කොම පින්වතුනි ඔබට දෙයි දෙන්න ඕනේ වෙලාවට හොඳට රිදෙන්න. ඒකයි මම ඔබට කිව්වේ පින්වතුනි ඔබගේ ඔෆිස් එකේ තියෙන කිසි දෙයකට අත දෙන්න එපා කියලා. ඔබට පුළුවන් බොස් වෙන්න කලින් ටග් ගාලා අරගෙන සාක්කුවේ දාගන්න එක. බොස් නෙමෙයි පින්වතුනි දඬුවම් දෙන්නේ. තාත්තා. සම්බුවේ. අනිවාර්යෙන් හම්බ වෙයි. මම එකට කැට තියෙනවා අනිවාර්යෙන් හම්බ වෙනවා කියලා. පරිප්පුයි බතේ කාලේ ඉන්න සිංහසෙනි. මෝඩ වැඩ කරන්න යන්නේ නැහැ. අදිස්ථානෙම ගන්න. මෝඩ වැඩ නම් කරන්නේ නැහැ. ඒකට සිංහසෙනි හොඳට දහමහල මේක අවබෝධ කරගසන් අනේ මම මොකටද මේවා කරන්නේ? මම මොනවා ගන්නද මේවා කරන්නේ? තමන්ගේ ළමයටත් ওই ටිකම කියලා දුන්නා නම් තමන්ගේ බිරිඳටත් ওই ටිකම කියලා දීලා නම් තියෙන්නේ. ඒ වුණ ඔක්කොම ධර්මානුකූල ජීවිතයක් ගත කරන නම් බිරිඳ කවදාකවත් කියන්නේ නැහැ තමුසේ පිට පොකට් ගහලා හරි කමන්නේ නැහැ ඔය මට මාළේ ගෙනත් දෙනවා කියලා. එහෙම කියන්නේ නැහැ කවදාකවත් බිරිඳ දහම ඉන්නවනම්. බැරි බැරි ගාතේ හරි කමන්නේ නැහැ අපි ජීවත් වෙමු අපි නරක වැඩක් කරන්න හොඳ නැහැ කවදාකවත්. මේ ළමයාගේ ස්කූල් ෆීස් ගෙවා ගන්න මට බැංකුවක් කඩන්න තමයි දැන් වෙන්නේ කිව්වම සාහාව කතා නිකමටවත් කියන්නේ නැහැ. අපි ළමයව රජේ පාසලකට දාගම් බැරි වුණා. අපි පුළුවන් විදිහට කරගමු. අන්න එහෙම කල්යාණ මිත්‍රත්වයක් දෙන්න පුළුවන් කෙනෙක් ඔබ හදාගන්න තියෙනවා. ඔය කිසිම කෙනෙකුට ඔබගේ ජීවිත විනාශ කරන්න දෙන්න එපා. වෙනතන මේක තාවකාලික බැඳීමක් ඔය. ඔබ ඊට වඩා බැඳිලා හිටියා මේ සසරේ සමහර අයට. නැවත එක්කෙනෙක් අසද ඔබ ගාව නැහැ. අද ඉන්නේ වෙන එක්කෙනෙක්. ඇයි ඔබට හිතන්නේ සිංහදෙනි මේ මගේ ලෝකේ කියලා? ඔය જાති ඔයිට වඩා කොච්චරයි හිටියද ඔබගේ ලෝකේ? ඔය අම්මද ඔබගේ ලෝකේ? ඔය අම්මට වඩා 100 ගුණයකින් ආදර කරපු අම්මා කෙනෙක් ඉන්නේ නැති ඔබට සිංහදෙනි සසරේ කොහේ ආදැයි? ඔබට ආදරය කිරීමේ බරපතල වරදට අහු වෙලා සමහර නරක ආදියක ඇත්තේ. ඇයි ඔබට ආදරය කිරීමේ බරපතල වරද කියලා කියන්නේ මොකද්ද? ඔබට ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ ඔබට අනතුරක් වෙනකොට පින්විතනි අම්මට ඒක විඳ දරා ගන්න බැරි වෙනවා. අම්මා මොකද කරන්නේ? මහා පාප කර්මයන්ට යොමු වෙන්න පටන් ගන්නවා. ඔබව ආරක්ෂා කර ගැනීම උදෙසා. ඒකට මම මාතෘත්වය කියලා කියන්නේ නැහැ. මෙතන මම නම් කියන්නේ ඒකට මොට්ටකම කියලා. හැබැයි සමාජය කියනවා මාතෘත්වය අම්මට දරා ගන්න බැරි නිසා තමයි අම්මා අර ඔක්කොම කැටි ගාගෙන ගියේ. ඉතින් සමාජය කියනවා ඒ අම්මා තමයි වීර අම්මා. පත්තිනියම්ම කාලියම්ම වෙච්ච හැටි එහෙම කියන්නේ මහා උජාරුවට කට්ටිය. බොරු. ඔය මිනිස්සු කියනවා පත්තිනි අම්මේ කාලියම් එක්ක ඉලා නැහැ කවදක්ක. මිනිස්සු හදාගත්තෝ ඔය. ඔය හදාගත්ත කබරගෝ එක්ක ඔය කියන්නේ. කන්න ඕන නම් තල ගෝයා කරගෙන. ඔය එකක් විශ්වාස කරන්න එපා පිංගද. ඔය ඔක්කොම කබරගෝයි තලගෝයි ඔය ඉන්නේ. මේ 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 මනුස්ස ලෝකේ ඉන්න උන්ට ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. මනුස්ස ලෝකේ ඉන්න කාට කන්න ඕන නම් අර තඩි කබරගෝයා වලලා තලගෝයා කියලා හිතා ගන්නවා. ප්‍රචාරයත් කරනවා. අපි අහලා තියෙන පත් වෙනියා මන මතු බුදු වෙන්න පෙරම්පූර්ණ කෙනෙක්. මතු බුදු වෙන්න පෙරම්පූර්ණ කෙනෙක් කවදාකවත් තව කෙනෙකුට හිංගීම්සා කරනවා කියන වැඩ පිළිවෙලට යොමු වෙන්නේ නැහැ. අපි අහලා තියෙන. ඉන්නවද නැද්ද කියලා මගෙන් අහන්න එපා. ආ එහෙනම් අපි දැන් යන්න ඕනේ පූජා තියන්න ඕනේ ඉන්න මම අඳුරෝ කිව්වනේ. ආ අඳුරෝ නිකන් කියන්නේ. එහෙම මොන කතාවට එන්න එපා. ඕක නෙමෙයිනේ බය නිදහස් වෙන ක්‍රමේ. බය නිදහස් වෙන සතාගත හන්වන්දි දේශනා කරපු ක්‍රමේ හැරෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. ඒක නිසා ඒව ඩොලු දාගන්න යන්න එපා. ඒව නැහැ කියන්න යන්නත් එපා. අවශ්‍යතාවයක් ආවොත් පිටක් ගන්නව හැරෙන්න. ඒවට ඔලුව වහගෙන මෝඩ කටයුතු කරන්න යන්නත් එපා. එහෙනම් පින්වතුනි ඔය ඔය ජීවත් වෙන කිසිම කෙනෙක් ඔය ඔබ හිතන සත්ත්වෙ ඉන්නයි නෙමෙයි. ඔయిత වඩා ඔබ ආදරය කරපු පිරිස් මේ සසනේ හිටියා. ඒ ආදරයෙන් ලැබිච්ච අහිතකර ප්‍රතිඵල නිසා පවුල පිටීම අපාගත වෙච්ච අවස්ථාවල් ඇති. සමහර ගෙවල් තියෙනවා පින්වතුනි ඒ ගෙවල් වලට යන්න බෑ. ඒ ගෙවල් වල හොල්මන් තියෙනවා. පොඩි ළමයි දුවනවා. මිනිස්සෙක් එල්ලිලා ඉන්නවා. පිටිපස්සෙන් ගෑනු කෙනෙක් පොරවක් අරගෙන එළවනවා පොඩි ළමයින්ගේ. එහෙම ගෙවල් තියෙනවා. මේ මේ කවුද පුතයි දුවයි අම්මයි තාත්තයි හතර දෙනාම පෙරේතයෝ. ප්‍රතිඵල ඉතින් ඔය ප්‍රතිඵලයේ උදෙසාද ඔබ සටන් කරන්නේ? වරදවා ගන්න එපා. මේකදී මේ කියන්නේ තමුගේ පවුල කඩා බිඳුව දා ගන්න කියලා නෙමෙයි. අවබෝධයටපත් වෙන්න නිවන වහ ගන්න එපා කවුරු නිසාවත්. මොකද තේගෙන්නේ? අර ප්‍රශ්න හතර ඔබ අහලා බැලුවනම් ඒ ප්‍රශ්න හතරට සාර්ථකව ඔබට උත්තර දී ගන්න පුළුවන් වුණා නම් ওই ප්‍රශ්නෙට උත්තරය ඔබට හම් වෙනවා. ආවේ කොහෙන්ද කියලා දන්නෙත් නැහැ. යන්නේ කොහෙටද කියලා දන්නෙත් නැහැ. ඔබ ගැන දන්නෙත් නැහැ. අම්මා ගැන දන්නෙත් නැහැ. ස්වාමි පුරුෂයා බිරිඳ දරුවෝ කවුරු ගැනවත් දන්නේ නැහැ. ඊළඟට දන්නේ නැද්ද? දන්නවා. මොකද දන්නේ නැද්ද කියලා හෙවේ? මැරෙන බව. මැරෙන බව දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. මොකද්ද දන්නවද කියලා හෙවේ? කවද්ද? කොයි වෙලාවේද? දන්නවද කොයි වෙලාවේ මැරෙයිද කියලා? දන්න? දන්න? දන්න. ඒ ටික දන්නවනම් හරි. ඒ ප්‍රශ්න හතරට උත්තර ඔබ ගාව තියෙනවනම් හරි. නිකන් ගන්න එපා පින්වතුනි ඒවා. එතුමිය සෝතාපන්න ඵලයටපත් වුණා පින්වතුනි මේ වෙලාවේ. හැබැයි ඒක අහලම කියලා කියන්න බෑ. ඊට කලින් එතුමිය බණ අහලා තියෙනවා. නමුත් සෝතාපන්න ඵලයටපත් වුනේ නෑ. ඒකට අවශ්‍ය මානසික මට්ටම සමහර හැදිලා නැති තියෙන්නේ නැතුව ඇති. නමුත් ඒ උදෙසාම තමයි තථාගතයන් වහන්සේ එතනට වැඩියේ. බොහෝම සුළු පිරිසකට විතරයි මේ ධර්ම තේරෙන්නේ. එතන තථාගතයන් වහන්සේ වඩනකොට පින්විතනි ධර්ම තේරුම් ගන්න පුළුවන් එකම කෙනා කවුද? එයා විතරයි. අනෙක් කාටවත් ධර්ම තේරුන්නේ නැහැ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය දෙන්න වැඩි බුදුහාඳුරෝ. ඊට කලින් බණ අහලා තිබ්බා. නමුත් වැඩේ වෙලා තිබුණේ නැහැ. ඉතින් ඊට කලින් අහපු බණ මෙනෙහි කර කර ඉන්නේ නැත්තේ. නැත්නම් ඔයකට උත්තර දෙන්න බෑ. ඉතින් තථාගතයන් වහන්සේ ප්‍රශ්න හතරක් අහලා දුන්නේ මොකද්ද? පරසෝගෝතක ප්‍රත්‍ය. මොකද සෝතාපන්න ඵලයට පත් වෙන්නේ මේ චිත්තයේ ගොඩනගෙන්න පින්වදෙනි. බාහිරින් ආර්යයන් වහන්සේ නමකගේ ශක්තිය ඕනේ. ත්‍යාංගික තමයි ඔය වෙලාවේ දුන්නේ. දෙවියන් ප්‍රශ්න හතර ඇහුවා. එයා දන්නෙත් නැහැ එයා සෝතාපන්නයිද කියලා. එයා ගියා තාත්තා හම්බෙන්න. තාත්තා නිදාගෙන හිටියා හැරෙව්වා. තාත්තා මේ පැත්ත හැරෙනවා අධික වේගෙන් බය වෙලා වැදුණා. තාත්තාගේ වැල්ල මිට පපුවේ. එතනමයි. එතනමයි. දැන් හරිනේ. සතගතනස යාවේ මොකද? කොහෙන්දලා දෙන්නේ? දන්නේ. යන්නේ කොහෙටද? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. ඔප්පු වුණා නේද වෙලෙම? මැරෙන්න ගියාද? තාත්තා හොයාගෙන ගිහින් මැරෙන්නද? නැහැ. ගොතම නූල් ටික දීලෙන්. මම එතන මැරෙන්න වුණා. දෝකයි සබහවේ සිංහද. දෝ හිතන බලන්න ඔබ ගාව ඉන්න කෙනා පිංගතනේ. ඔබට අවුරුදු 60ක් වෙනකන් ඔබ ගාව ජීවත් වෙලා මැරෙනවා. ඊට පස්සේ ඔබට මොකද වෙන්නේ? ඔබ ගාව ඉන්න මනුස්සයා පිංගතනේ ඔබත් එක්ක දිගටම ජීවත් වෙනවා නම් කමක් නැහැ. නේ ඔබ ජීවිතේ කැප කරගෙන බලාගෙන ඉන්නවා අනේ මගේ මනුස්සයා අනේ මගේ නෝන අනේ මගේ දුව අනේ මගේ පුතා මගේ අම්මා මගේ තාත්තා අයියා අක්කා නංගි මල්ලි ආදී කොට ඇති පිංගුතුනේ විවිධ දේවල් හිත හිතා ඔබ ඔබගේ ජීවිතේ කැප කරගෙන ඉන්නවා. මේවා ටිකක් බර වැඩි පිංගුතුනේ ගිහියන්ට. මම විශ්වාස කරනවා ගිහියෝ කවුරුත් මෙතන නැහැ කියලා. ගිහියෙක් අතෝසන්න ඉන්නවනේ. උපාසක උපාසිකා මට්ටමේ නේද ඔක්කොම ඉන්නේ. සත්පුරුෂයන් වහන්සේලා විසින් ගැරහිය යුතු කියන මට්ටමට පත් කරපු කවුරුත් ඉන්නවද? නැහැ. එහෙනම් මේක විඳ දරා ගන්න. මේක තියා සරයි මම මේ කියන කතා. ඉතින් පිංගතුනි කෙලස් ගැලවෙන්න නම් ඔබ ඒකට නේ ආවේ. නැත්නම් ඔබේ කාලය අපරාධනේ මේ වෙලාවේ රුපියල් 100 ටිකක් හොයාගත්තනම් තව තට්ටුවක් උස ගන්න පුළුවන් නේද? මේක නිසා මං ගැලවෙන්න කිව්වට කමක් නැහැ නේ? කමක් නැද්ද? නැත්නම් චුට්ටක් ගැලවෙන්න වගේ කියන බුරුල් වෙනවා. දත හෙල්ලි හෙල්ලි තියාගන්න දාස ගලවලා දාන්නද? එහෙනම් ගලවනවා. හැබැයි මේක කියන්නේ උපාසක උපාසිකාවන්ට. ඒ කියන්නේ නිවන උදෙසා මෙතනට ආපු අයට. මේවා හරි බරපතලයි පින්වදනි. පු탁 ජනේකට ගිය ගමන්. නැන්දි අම්බෝ මේ ආවඳුර කියනේවත් එක මේ ලෝක විනාශ කරන්න හදන්නේ මේ ආවඳුර. ඔබ තමයි ඒකට තේරෙන්නේ. ඉතින් ඔබ අතරත් එහෙම කවුරු හරි ඉන්නවනම් එහෙම යම් පපුව හොස් කාලේ හනේ ලෝකෙට මොකද්ද මේ වෙන්නේ? මේ වෙලාවට පින්වදනි ගේන්න අර කනට දාන ඒවා කනට ගහගන්න තියෙන. ඒ වගේ එකක් කියනකොට අක් ගාලා කණේ ඇඟිලි ගහගෙන නැත්නම් ඒ කණේ ගහගෙන මෙහෙම කර කර ඉන්න. සින්දුවක් අහ. දැන් ඔබ කල්පනා කරලා බලන්න. හොඳට කල්පනා කරන්න මේක. දැන් මේ හොඳට යෝනිසෝ මනසිකාර කරන ඕන වෙලාව. මෙතනදිත් කඩල යන්න පුළුවන් පින්විතන ඔය තියෙන බෑමෙන්. පින්වදින අපි හැමෝටම ඔය බැමි තිබුණා. ඒකයි මම කියන්නේ මේ මේ අපි අමුතු මිනිස්සු නෙමෙයි. අපි හැමෝටම ඔය බැමි තිබුණා. ඔබ විතරක් නෙමෙයි අම්මා තාත්තට අපිත් ආදරය කළා. දැන් එහෙම එකක් නැහැ. ඒ කියන්නේ අතහැරලා දාලා කියන එක නෙමෙයි. ආදරය කියන්නේ හෙන ගැහිල්ලක්. ඒක නිසා පින්වදින මේ ආදරෙන් අම්මා තාත්තත් වෙනසිලා මාත් වෙනසෙනවා. එහෙනම් ඒක තේරුම් ගත්ත දවසට මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ගේ ජීවිතෙනුත් ඒ ආදරය කියන එක අයින් කරනවා. මගේ ජීවිතෙනුත් ආදරය කියන එක අයින් කරනවා. ආදරය කියන්නේ තණ්හාවට පින්වදින මේ ලෝක සත්‍ය ඔය ලොකු ගිනි ගැඩියක් දිලා තියෙන්නේ. හරියට පින්වදින හක්කපටස් එකක් මොකක් ඔතලද? අර මොන හරි පැණි මොන හරි තියෙන එක ලේයර් එකක් ගාලි වෙලා ආ කාහංකු කියලා දුන්නා වගේ වැඩක් ඔය. ඔය ආදරය කියලා වචනේ හැදිලා තියෙන ලෝකෙට. තණ්හාවට වෙනසනේ ආදරය කියන්නේ. තණ්හාව තමයි ඔබගේ ලෝකෙට ගිනි තිබ්බේ. ඒකට ආදරය කියලා අලුත් වර්ෂන් එකක් ආවා. අර එක ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ තව හේකුඩු උන්නා ඒ නම ගන්න නව කියලා පටන් ගන්න. ඒ වගේ සිමිතින අලුත් වර්ෂන් එක ආවේ. තණ්හාව කියන එක භයානකයි කියලා බුදුහාඳුරු දේශනා කළාට පස්සේ ආ තණ්හාවනේ භයානක. අපි දාගම උකට ආදරේ කියලා. දැන් හරි. ප්‍රේමය කියලා දාගම. හැමෝටම ප්‍රේම කරන්න. ආදරයෙන් තමයි මේ හැම එකක්ම දිනන්න පුළුවන්. මම දැක්ක අපි ගිය දවසක් ආටිකල් එකක තියෙනවා. ආදරයෙන් තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මේ එක්තරා ආගමක පිරිසක් මේ පත්‍රෙට ලියපු එක. මේ රටේ මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ආදරෙන් තමයි ප්‍රශ්න විසඳන්න පුළුවන්. හැබැයි අය දන්නේ නැහැ නේද පිංගුද ඔය ප්‍රශ්නේ ඇති උනේ මොකක් නිසා කියලාද? ආදරෙන් නිසා. ඒක ලියලා තිබ්බ පිංගුදනි මේ ප්‍රශ්නේ කොංක කරන්න පුළුවන්. එකම වෙපන් එක මොකක් කියලාද? ලව්. ඇඟ හිරිවැල්ලා ගියා වගේ. ඒ අය දන්නේ එච්චරයි නේ. දොස් කියලා වැඩක් නැහැ. එතනින් එහාට දන්නවන ඒ ආර්යෙක් නේ. එච්චරයි දන්නේ. ඒක නිසා ඒ අය ඒ ප්‍රශ්න විසඳන්න හදන ඒ විදිහට. මම කියන්නේ මේ ප්‍රශ්නෙට හේතුව ආදරය. වැරදි විදිහට ගත්තා. වැරදි නමකින් ගත්තා. එකම දේ ආයි ගත්තා. පින්විතනේ තව අලුත්. ඒකට තව ඇලෙන විදිහට. දැන් බලන්න. ඔයා දරුවන්ට හරි තණ්හයිනේ. නෑ නෑ මං තණ්හා නෑ. ළමයින්ට එහෙම තණ්හා නෑ. අපි බනහනවා. ඔයා නම් හරි හොඳ අම්ම කෙනෙක් වා පුදුම ආදරේ නේද දරුවන්ට. ඔව්වනේ ඉතින් ආදරේ කරන්න නැතුව බෑනේ. ඉතින් උන් පොඩි උන්නේ. ඉතින් උන් ආදරේ නේ. කොහොමද කාපු ගිනි ගුලිය හැටි? ත්‍යාරකටම නිසඟතන අය අහුවෙලා තියෙනවා. රජයේ විසින් තහනම් කරනවා මේ මොන හරි කෑම జాතිය. ඒක විස තියෙනවා කියලා. හැමෝන් ප්‍රචාරයක් කරනවා අහවල් කෑම జాතිය. විස තියෙනවා කියලා. ඊට පස්සේ සමාගමෙන් මොකද කරන්නේ? නම වෙනස් කළා ආයෙක දානවා වෙනද පොඩට. දානකොට පොඩ්ඩක් තව ටිකක් ලේයර් එකක් ගාලා දානවා. දැන් හරි. එතකොට පින්දාර ගිය පාර සමාගම වටලෝප නිලධාරියත් ඔක්කොම දැන් නැහැ. එහෙනම් දැන් මේකේ තියෙන දෝෂ හොයාගන්න විදියකුත් නැහැ. දැන් මොකද වෙන්නේ? ඒකත් එක්ක දැන් ලෝකේ යනවා. ආදරය කර කර පින්වදින ඔහොම වැඩ පිළිවෙලක් ඔබ කරන්නේ. එහෙනම් දැන් ඔය හොඳට කල්පනා කරලා මට මෙන්න මේකට උත්තර දෙන්න. හොඳට යෝනිසෝ මනසිකාර කරලා බලන්න මේ කියන දේ. නුවණින් විමසන්න. හොඳට නුවණින් විමසලා බලන්න. ඔබ බලන් ඉන්නවා පින්වදිනේ. ඒ අය ගැන. ඔහොම බලන් ඉඳලා පින්වදිනේ. ඔබට අවුරුදු 60ක් වෙච්චාම ඒක නා මැරෙනවා. දැන් ඔබට යන්න එනම නැති වුණා නේද? පින්වදින ඔහොම රකින්න ඕනේ නොමැරෙන අයව. මැරෙන අය ඔහොම රැකලා හරියන්නේ නැහැ. බලන්න කොච්චර වංචාවක්ද කලේ කියලා. ඔබත් එක්ක ඔබගේ කාලේ නාස්ති කර කර හිටියා. ඔයා යන්න එපා එහෙම වුණාට මම මොකද මට මොකද වෙන්නේ? යන්න එපා. ගියා. මම යන්නද? නෑ එපා යන්න. එතකොට මට මොකද වෙන්නේ? මම යන්නද? එපා යන්න. එතකොට මට මොකද වෙන්නේ? මෙන්න මේක ගිහිල්ලා. ඒක ගියේ පින්විතනේ ඔබට අවුරුදු 60ක් 65ක් වුණාම. නැත්තම් ඒක ගියේ අවුරුදු 65ක් වුණාම ඔබට. දැන් ඔබට අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ. ඔබ හරියට පිංගුතුනේ. මේක ඔබට හරියට තේරුණොත් එහෙම පිංගුතුනේ, ඇඟ හරහා යයි විදුලිය. ඔබ හරියට පිංගුතුනේ. දුන්නෙන් මිදිලා ගිය ඊතලයක් වගේ. වැටිච්ච තැන වැටිලා. දිර දිර යනවා. දුන්නෙන් මිදිලා ගිය ඊතලයේ ස්වභාවය මොකද්ද? කොහේ හරි වැටෙනවා බිමට. ඔය ඊතලයේ කොපුවේ තියෙනකම්. දුනුවායගේ දුනු ඊතල කොපුව තියෙන්නේ. ඒකේ ඔය ඊතලයේ තියෙනකම්. හරි ප්‍රෞඩත්වයෙන් හිටියනේ ඊතලයේ. ඒ දුනුවායත් ඒ ඊතලයේ හරියට පරිස්සම් කළා නේද? ලොකු වටිනකමක් තිබ්බා. ඊතලේ අරගෙන විද්ද පිංගතනේ. ඊතලේ ගිහිල්ලා වැටුණ කොහේ හරි කැලේ තැනක. දැන් ඊතලේට තියෙන එකම එක දෙයයි. මං කෝපුවේ ඉන්නකොට නම් මෙහෙමයි හිටියේ කිය කියා. දිර දිර යන්න. දැන් ඒ ඊතලෙන් සත පහකවත් වටනකමක් නැහැ. අචරිත්වා බ්‍රහ්මචරියං. අලද්දා යොබ්බනේ දනං. සෙන්ති චාපා තිකිත්සාව. පුරාණානි අනුත්තුකං. තමන්ට හයියහත්තිය දින කාලෙදි. තමන්ට මේක කරන්න පුළුවන් කාලෙදි. මේ සීලාදී ගුණධර්ම හේවත් මේ බ්‍රහ්මචර්යාව පූර්ණේ කරගන්නේ නැතුව වෙන වෙන දේවල් වලට හිත යොමු කරමින් කටයුතු කරලා අලසව කටයුතු කරලා වයසට ගියාම තමන්ට කර කියා ගන්න දෙයක් බැරි වෙන වෙලාවට එනකොට දුන්නෙන් මිදලා ගිය ඊතලයක් වගේ වැටිච්ච තැන්වල දිර දිර යනවා. බලන්න ඔබට වෙන්නේ ඕක නෙමෙයිද කියලා දැන්. අද ගෙදර ගිහිල්ලා සියලු දෙනාගෙන් ලිඛිත පොරොන්දුවක් ගන්න. මැරෙන්නේ නැහැ කියලා. මම ඔබ වෙනුවෙන් ඉන්නවා. මැරෙන්න බෑ හැබැයි. එහෙම කළොත් හරි අසාධාරණයි. නෑ නෑ මම මැරෙන්නේ නැහැ, මම ඔයත් එක්කම ඉන්නවා කියලා කියනවා. ඒකත් හරියට හරි සිංහතන. හයි මැරෙන්නේ නැහැ නෙමෙයි, තාත්තා මැරෙන්න දෙන්නේ නැහැ. ඔයත් එක්කම ඉන්නවා කියන පොරොන්දුවත් එහෙමම ඉෂ්ට කරනවා. මෙතන මල්ල පෙරේතයලා ඇවිල්ලා තමයිට නගිනවා කරට. කකුල් දෙක දාගන්නවා දෙපැත්තෙන්. මිනිහ හැමදාම කියනවා හරි කොන්ද රිදෙනවා. මොකෝ? ගෑනි කරේ. මෙන්න නැද්ද මේ පොරොන්දු විදිහට ඉස්ත කරනවා කියන්නේ යන්නේ දාලා පොරොන්දු නැන් තාත්තා මැරෙන්න දෙන්නේ කියන්නේ මේ හුස්ම ටික යනකොට තව දෙනක ඉන්නවනේ එහෙනම් මැරෙලා නැහැ නගිනවා කරට පෙන්විතුනේ නැගලා කර උඩ වාඩි වෙලා ඉන්නවා ඉතින් අරකගේ බෙල්ල රිදෙනවා කොන්ද කැක්කම ඒ ටික තියෙනවා ඒකත් එක එක ජීවත් වෙනවා. දැන් බලන්න සිංහදෙන ඔබට ලොකු අසාධාරණයක් නෙමෙයිද වෙන්නේ කියලා. ඔබ වර දුන්නෙන් මෙදලා ගියේ ඊතලයත් අත්තට පත් කළා ඒගොල්ලෝ සම්වරගෙන යනවා. තේදාට සිංහදෙන ඔබට පරණ දේව ගැන හිත හිත දුක් වෙන විතරයි නේද වෙන්නේ? ඔබ හැමෝගෙම ජීවිතවල ওই ටික නෙමෙයිද වෙන්නේ? හොඳට මනසිකාර කරන්න පින්තුනේ. ඔබ ගැන හිතලා බලන්න, ඔබගේ මේ පිරිස ගැන හිතලා බලන්න. මම නැවතත් කියනවා මම මේ කියන්නේ ඔබගේ පිරිසව අතහැරලා දාන්න කියලා නෙමෙයි පින්තුනේ. හිතින් අතහැරන්න විතරයි මට ඕනේ, අතින් අතහරවන්න නෙමෙයි. ඔබ ආවේ මගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන කියලා මං හිතන්නේ. සංගරකවර්ණේ ලබන්න ඇවිදලා තියෙන දහමේ පිහිට අරගෙන. ඉතින් ඒක නිසායි මම ඔබට මේ ඇත්ත කියන්නේ. ඔබ කල්පනා කරලා බලන්න පිඟුතුනි, මේ ඔබගේ දවසින් දවස ගෙවෙන්නේ. ඔබ වකිම යුතුකම් තියෙන මගේ මේ දේවල් මේ මගේ පැටව මගේ ආය මේ ආය කී කියා පිඟුතුනි ඔබ මේක අරගෙන එනවා. ඔබට කර කියා ගන්න දෙයක් නැති දවස එනකොට පිඟුතුනි ඒ අය ඔබව දාලා යනවා. එතකොට පිඟුතුනි ඔබ මහ පුදුම විනාශයකටනේ පත් වෙන්නේ. මුලින් දාලා ගියා නම් හරිනේ පිඟුතුනි. එතකොට ඔබට හිතෙනවා නේ මේ කාලකණ්ඩිය කලින් මලා නම් මම මගේ වැඩේ කරගන්න ඕනේ කියලා හිතෙන්න පටන් ගන්නවා නේ. අද මුනුත් මට නෑ. මට නිදහස් වෙන්න තිබිච්ච කාලෙත් නැති කළා. හේදින වයසට ගිය ලෝක නෙමෙයිද කියන්න වෙන්නේ. මේ මොනතරම් බරපතලද කියලා හිතලා බලන්න. ඔබ ඔතන දෙනවිගෙන අහුවෙලා තියෙන්නේ. අර පිරිය පොඩ්ඩක් සිඳලා බලන්න ඕනේ හැබැයි. අනේ මගේ පොඩි එකා ආඳුරනේ එහෙම කියන්න එපා. ඔහොම කියලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් ඒක අයින් කරන්න. පිරිය පොඩ්ඩක් අයින් කරලා ඇත්ත සත්‍ය මෙනෙහි කරලා බලන්න. මේකෙන් ඔබට අන්තිමට වෙන්නේ මොකද්ද කියලා. ඔබගේ ආච්චි අම්මලා සියයට වෙච්ච දේවල් ගැන ඔබ ටික හිතලා බලන්න පිඟුදනේ. ආච්චි අම්මයි සියයි පුදුම ආදරෙන් හිටියා කියලා ඔබ කියයි. කවදාවත් ඔබ තෝනොදකින් කියාගෙන නැහැ පුදුම ආදරයෙන් හිටියේ. එහෙම කියලා පින්තුනේ ආතමලා ආච්චි තනි වුණා. අම්මේ යන්න බණ ටිකක්වත් අහන්න ඈ හරි වැඩේ වෙලා. දැන් බණ ටිකක් අහන්න ලවුඩ් ස්පීකරේ හයි කරන කනේ වැඩේ වෙලා. දැන් මෙච්චර කාලයක් බණ අහන්න ගියේ නැත්තේ ඇයි? එයාගේ මහත්යව බලාගත්තා. දැන් මහත්ය ගියා. දැන් දුන්නේ මෙදිච්ච ඊතලේ බවට පත් වෙලා නැද්ද? ඔබටත් ওই ටික තමයි වෙන්නේ. පින්වතුනි මේ ගෙවෙන්නේ ඔබගේ ජීවිතේ වටිනම කාලය. මෙතන කවුරුත් නැහැ පින්වතුනි තාම වයසට ගිය. මං කියවන්නේ මම වයස කියලා කියන්නේ කෙසි දෙනවට නෙමෙයි. කොණ්ඩේ දෙනවට නෙමෙයි. රැවුලේ දෙනවට නෙමෙයි මම වයස කියලා කියන්නේ. වයස කියන්නේ පින්වතුනි ඔබගේ කන් දෙක ඇහෙන්නේ නැහැ ඇස් දෙක පේන්නේ නැහැ. ඔන්නතන. එතකන් රෝද පුටුවක ඇවිල්ලා හරි මේක අහගත්ත හැකි. ඒ කියන්නේ තව කල් තියෙනවා. නමුත් ඇස් දෙකයි කන් දෙකයි වැඩ කරන්නේ නැතුව ගිය ගමන්. ඔබගේ ජීවිතේ තනිකරම අපායක් බවට පත් වෙනවා. අන්න ඒකට තමයි මම වයස කියලා කියන්නේ. දැන් ඔය ටිකක් ඔය කේස්තරේ මේ දිලා පිරිසක්ෙන් සුළු පිරිසක් ඉන්න. ඉතින් යාඩ මේ පුටුවේ නිින්ද යනවා. වැඩිම වැරද්දක් වෙන එච්චරයි. නම් පැය හයක් බණ අහනකොට පැයක් හරි බණ ටික ඇහෙනවා ඉතුරු පැය පහ නිදාගත්තට. මේ පැයක් හරි ඇහෙනවනේ තාම. මේ පැයේදී මොන හරි දෙයක් වෙන්න පුළුවන් නේ. නැත්නම් මේ මේක අවස්ථාවක් එනවා. මේ අවස්ථාවේ ඔබගේ ජීවිතේ මිහිපිට අපාය පටන් ගන්නවා. රූප දකින්න කැමති කෙනාට පින්විතනේ ඇස් දෙක පේන්නේ නැහැ කියන එක තරම්. දරුණු වදයක් මේ ලෝකේ තවත් නැහැ. ඒකෙන් පින්විතනේ මේ ලෝකේ ඉන්න දරුණුම හිරකාරින් හිතෙන දඬුවම හිතකස දාන එක නෙමෙයි. කරවල කාමරයක දාන එක. දැන් හිතලා බලන්න කොච්චර ලොකු දඬුවමක්ද කියලා. දරුණුම වදේ කරවල කාමරයක දාලා තිනවා. එළියට එන්නේ ගොඩක් දුරට පිස්සෙක්. ගාබනකල් බලන්න. ඔය තත්ත්වෙ පින්දෙනි හැම කෙනාගේම ජීවිතාසනදී සිද්ධ වෙනවා. බෝකල් හිටියොත්. බෝකල් හිටියොත් ජරෙන් විසිරේ. ජරාවටපත් වෙනවා. බොහෝ කාලයක් හිටියොත් එහෙම. නැතහොත් වැඩේයි මරුමුව කුහරේ. එහෙම නැත්තම් මැරෙන්න වෙනවා. හැබැයි කිහිරි උලේ හිටපේ කාටවත් දෙවියෝ අයලා කිව්වේ මොකද්ද? මැරෙන්න එපා. කොහමරි අල්ලන් හිටහන් කියලා. මෙමහත් ජරමර දෙදෙන අතරේ මෙසපත් සැපයයි ගනිදු කවරේ. මේ ජරමර දෙන්න අතර ඉන්න පිරිස මේවත් සැපයි කියලා ගන්නවද? ඔබ හොඳට තේරුම් ගන්න. ඔබ ඔය පවුලක් විදිහට පින්විතන එකතු වෙලා මේ මගේ එකා වෙනුවෙන් මම මේ පව් කරන්නේ කියලා සතුටින් පව් කරන වැඩ පිළිවෙල. දරුවා වෙනුවෙන් එක හරකෙක් හරක් 200ක් මරන්න බැරිය. දරුවා වෙනුවෙන් එවිතනේ දරුවා ටික කලකින් ඔබෙන් සම්වර්ගෙන යනවා. ඒ දරුවා හැබැයි දෙයක් ඔබට ඉතුරු කරලා යනවා පින්විතනේ. ඒ තමයි ඒ දරුව වෙනුවෙන් ඔබ කරපු පාප කර්මවල විපාක. ඒ ටික දරුව අරන් යන්නේ ඔබගේ ඉඩම් කඩම් වතු පිටි ගේදර යානවාහන මිල මුදල් ඔක්කොම දරුව අරන් යනවා. එක දෙයක් ඔබට ඉතුරු කරනවා පින්විතනේ. දරුව ඒ තරම් හොඳයි ඔක්කොම ගන්න නැහැ කවදක්වත් දෙමාපියන්ගේ. පරාණ භුක්තිය තියලා තමයි හැම දෙයක්ම ගන්නෙ. නේද? අම්ම තාත්තා කරපු ওই ටික තියාගන්න, ওই ටික එපා. සල්ලි ටික දෙන්නකෝ. එහෙනම් පින්විතනේ ඔබ කරන හැම පාප කර්මයකම විපාක ඔක්කොම දරුවෝ ඔබ ගාව තියෙනවා. ඔබ හම්බ කරපු සල්ලි මිල මුදල් ඔක්කොම දරුවෝ ඔබෙන් අරන් යනවා. ඊට පස්සේ පින්විතනේ ඔබට කර කියා ගන්න දෙයක් නැතුව. එහෙම නැත්තම් මසුන් නැති විලක තනි වෙච්ච මහලු වී ගිය කොස්වා ලිහිණියක් වගේ අවසාන කාලේ බොහෝම අමාරුවෙන් ගත කරනවා. එතනින් එහාට යන තැන ඔබ දන්නවනේ. ඒකයි පින්විතනේ කියන්නේ මෝඩකම් කරන්න එපා. ඔබ ඇත්ත දකින්න. ඔය කවුරුත් ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. ඔය කවුරුත් යන්නේ කොහෙටද කියලා දන්නේ නැහැ. මෝඩ වැඩ කරගන්න එපා. ඒ අය ගැන අපි දන්නේත් නැහැ. ඒ අය ගැන අපි දන්නවා. ඔන්න ඔය කරුණු හතරෙන් පින්වතුනි විමසන්න ඔබ ගාව ඉන්න පිරිස හැම කෙනාම. මුලින්ම ඔබ විමසන්න. ඊට පස්සේ අනිත් අය විමසලා බලන්න ඔබ විසින්. අහන්න යන්න එපා ඒගොල්ලන්ගෙන්. ඔබයි අවබෝධ කරගන්න. පුතා දිහා බැලලා දන්නවද? නැහැ. දන්නේ නැද්ද? දන්නවා. ඔන්න ඔකයි බලන්න ඕනේ. තමගේ දුව දිහා බැලුවා. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. ඔය අවබෝධයට පත් වෙන්න ඉතින්. දන්නේ නැද්ද? දන්නවා. මොකක් ගැනද? මැරෙනවද කියලා. දන්නවද? දන්නේ නැහැ. ඇයි? මැරෙන වෙලාව මොකද්ද කියලා. එහෙනම් පින්වදෙනි මැරෙන වෙලාව දන්නේ නැති කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරනවා කියන එක තරම් මෝඩ වැඩක් තව කොහෙද තියෙන්නේ? ඇයිදින්දින් ඔබ කසාද බඳිනකොට ගොඩාක් හොයලා බලලා කසාද බඳින්නේ බලන්න. මැදිවියට පත් වුණාට පස්සේ කවුරු ගෑනු කෙනෙක් හරි පිළිම කෙනෙක් හරි අපි හිතමු ගෑනු කෙනෙක් කියලා. ඒ ගෑනු කෙනා වෙන කෙනෙක් එක්ක පැනලා යනවා. ඊට පස්සේ පින්වතුනි මේ මිනිස්සයා හිතන්නේ මොකක් ගැනද? මේ කාලකන්ණි ගෑණි මගේ ජීවිතේ හොඳම හරිය විනාශ කළානේ. දැන් මං වයසයිනේ. දැන් මට තව කසාදයක් කරගන්න බෑනේ. මිනිස්සු එහෙම කතා වෙනවද නැද්ද? මේ ගෑණි මට කලින් මොකක් කිව්වා නම් මං කලින්ම යන්න දෙනවනේ. ඊට පස්සේ මම වෙන එකක් කරගන්නවනේ. පින්වතුනි ඔබ කසාද බඳින්න කලින් පොරොන්දම් ගල්ප ගල්ප හඳහන් ගල්ප ගල්ප හොඳ තැන්ද කියලා බල බල ඉගෙන ගත්ත මිනිස්සුද යහපත් මිනිස්සුද ඔය ඔක්කොම බලන්නේ මොකටද? මේ දෙන්නාගේ එකතු වීම තුල දෙන්නාට හොඳක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ? ආදී කොට ඇති ඔය හැම එකක්ම ගල්ප ගල්ප බලන්නේ ඇයි? කේන්දින ඔබ ජීවිතේ ඔබ දන්න පමණින් ලොකු තීරණයක් ගන්න යන්නේ. ඒ ඔබ දන්න පමණින් තථාගතයන් වහන්සේලා දන්න පමණින් නෙමෙයි. ඔබ දන්න පමණින් ලොකු තීන්දුවක් ඔය ගන්න යන්නේ. මොකද්ද? මේ තීන්දුව අරගෙන ඔබගේ ජීවිතේ යමෙක් වෙනුවෙන් කැප වෙනවා එතනින් එහාට. යමෙක් සහ යමෙක් හෝ යම් පිරිසක් උදෙසා කැප වෙනවා. ආන් ඒ කැප කිරීම තුල යම් දවසක ඔබව පාවා දීමකට ලක් වුණොත් කියලා බයයි. මොකද එහෙම වුණොත් එහෙම පින්විතනේ ඔබගේ ජීවිතේ හොඳ හරි ඔක්කොම ඉවර වුණා කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒක නිසා නෙමෙයිද පින්විතනේ ඔබ ගොඩාක් හිතලා ඔය තීරණය ගන්නෙ. ගොඩාක් හොයන්නේ. ඔබට ඒකට විතරනේ පින්විතනේ බුද්ධිය තියෙන්නේ. ඔබ සාමාන්‍ය ජීවිතේට දාලා බලන්නකො. ඔබ හොඳටම දන්නවා පින්විතනේ. ඔය ආපු හැම කෙනාම මැරෙනවා කියලා. ඔබ හොඳටම දන්නවා ඒ අය මැරෙන වෙලාව ඔබ දන්නේ නැහැ කියලා. එච්චර ලොකු රිස්ක් එකක් තියාගෙන ඔබගේ නිවන මේ තරුණ කාලේදී ලබන්න පුළුවන් නිවන ඒ අය වෙනුවෙන් පාවලා දීලා. ඔබ ඔබගේ ජීවිතය ගත කරනවා. ව්‍යාපාර කටයුතු වලදීත් එහෙමයි පිංගදින ඔබ හොඳටම දන්නවා පිංගදින ව්‍යාපාර කියන යමක් එනවද? වැටෙනවා. මේ පොළ වතු පිටි ගැනත් ඔබ හොඳටම දන්නවා පිංගදින ඔය ඔක්කොම අන්සතු වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න පුළුවන් කියලා. යාන වාහන ගැනත් එහෙමයි පිංගදින දුවා දරුවෝ ගැනත් එහෙමයි. ඔය හැම එකක් ගැනම පින්විතනේ ඔබ දන්න හොඳටම කොයි මොහොතේ හෝ නැති වෙන්න පුළුවන් නැති වෙන වෙලාව තමයි දන්නේ නැත්තේ කියලා. නමුත් ඔබ ඒවට ඔබගේ ජීවිතේ පාවලා දීලා පින්විතනේ ඔබට ඒ ටික නැති වුණාම දුන්නේ මිදෙල ගියේ ඊතලයක් වගේ පින්විතනේ තිබිච්ච ඒවා ගැන හිත හිත ඉඳලා මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ පින්විතනේ තාත්තා ඔබගේ හිත වේදනාව දුරු වෙන්න නීමිති තන ඔබ උපදනවා. ඔබ හිත හිත යන්නේ පින්විතනේ. ගෙදර ඉඩම ගැන නා. ඔබ හිත හිත හිටියේ අපේ ඉඩම යහපැත් එක කොල්ලකා ගනි දන්නේ නැහැ කියලා නා. තාත්තා කියනවා පුතේ උඹට දුකයි නේද ඔය ඉඩම කොල්ලකා ගනි කියලා. ඒක නිසා පුතේ උඹට ඉක්මනට ඉඩම වටේම යන්න පුළුවන් වේගෙම යන්න පුළුවන් අවස්ථා මම ඔබට හදලා දෙන්නම් කියලා. තඩි ගෙවලයක් කරලා දානවා පින්විතනේ කෙලින්ම ඔබ දිනේ කම්බි වැට උඩ කම්බි කණු දෙකට අඩිය තියාගෙන පුළුවන් නම් ගණින් කොමගේ ඉඩම එහා පැත්තේ අය දිහා බලාගෙන කියන්නේ ඕක. පුළුවන් නම් දැන් ගණින් කොමගේ ඉඩම ඇස්ති පිල්ලකින් මත මේ කම්බි කණු ඔක්කොම උඩ ගිහින් ඉන්න පුළුවන්. පුළුවන් නම් ගණින් මේ පැත්තේ ඇයට කියලා අනිත් පැත්තට දුවනවා. පුළුවන් නම් ගණින්ලක් අනිත් පැත්තට යනවා. පුළුවන් නම් ගණින්ලක් ඔය විදිහට පින්විතනේ තිරහත් කාලයක් සතර මායිම ආරක්ෂා කරගෙන කම්බියට උඩ දුවන ගෙවලේ බවට පත් වෙන්න දෝනි ඔබට. ඔබ සමහර කතාවල අහලා තියෙනද පින්විතනේ? පිරිස කතා වෙනවත් අහලා නැද්ද? අම්බෝ දරුණු මලයක් එක්ක ඇල්ලුවේ. ඒ මලයකා මේ ඉඩම් වල පරණම අයිතිකාරය කියලා. අහලා නැද්ද? පරණම අයිතිකාරය අක්කර 20ක අයිතිකාරය. දැන් පර්චස් 15 ගෙවල් හදලා තින්නේ හැමතැනම. නමුත් තාම වින්නතනි අර පර්චස් 15 එක තියලා අක්කර 15 හැදෙන්නේ. අක්කර 20 හැදෙන්නේ. ආන් ඒ වටේ කම්බියට උඩ තාම දුවනවා. කොහෙන් හරි ගෙදරකින් කතා වුණාම ඉතින් මේ අපේ ගෙදර ඉතින් අපේ ඉඩම අපි ගයක් හදාගත්තා නේද කියලා. කාලා ඉන්න බෑ. කෙලින්ම අර ගෙදරට එන්නේ. ඇදෙල තොපිට සාප වෙනවා. තොපේ වෙන්නේ කොහොමද බල? මේ ඔක්කොම මගේ කියලා පින්විතනේ එතන කෙල හලලා යන්න යනවා. ඒ කෙල ඒ සාපේ ඒ පිට වෙලා ගිය කිරණ අර ගෙදර ඉන්න අයට විසයි. ඊට පස්සේ අය ලෙඩ වෙන්න නැති බංග වෙන්න කියලා හොයලා බැලින්න කියනවා. ඔය ඉඩ මේ මුල් අයිතිකාරයා. ඔය හැම ගෙදරකටම එනවා. අහලා නැද්ද මේවා? එක ගෙදරක විතරක් තොයිලෙ කරලා හරියන්නේ නැහැ. හැම ගෙදරකම තොයිලෙ කරන සයිස් එකක් තියෙන්නේ. බලන්න සිංහසනේ දුන්නේ මිදල ගියේ ඊතලයට වෙච්ච දේද? ඔබ හදන්නේ සිංහසනේ ඔන්න ඔය තත්ත්වය උදා කරගන්න. මේක වෙන්න කලින් මම මේ ඔබට කියන්නේ ඔබට දැන් අවුරුදු 95ක් වුණත් කමක් නැහැ පින්තුනි මග වඩන්න. ඒකෙන් ඔබට අයහපතක් වෙන්නේ නැහැ. මග වඩන්න. ඒකෙන් ඔබට අයහපතක් වෙන්නේ නැහැ. ඔබට යහපතක්මයි වෙන්නේ. නැත්තම් පින්තුනි ඔබට ඔබගේ හිතනම මහ භයානකයි පින්තුනි. මම මේවා හොඳට අධ්‍යයනය කරපු කෙනෙක්. ඒකයි මම මේ ඔබට කියන්නේ. මට ලොකු ආසාවක් තිබුණා ඒ කාලේ. මේ මැරෙන මිනිසුන්ට මොකද වෙන්නේ කියලා හොයලා බලන්න. මම දන්නා එනම් 99 යමමල පෙරේතය. සමහරුන් හොයාගන්න බෑ පින්වතුනි. ඇයි? අජරාමර වෙලාද? ඈ? නෑ. එක්ක නරකාදී. එහෙම නැත්තම් තිරිසනෙක් කියලා. එහෙම නැත්තම් දරුණු പ്രേත යෝනි වලට ගිහිල්ලා. එහෙම නැත්තම් අසුරනිකායට ගිහිල්ලා. ඒකයි ඒගොල්ලන් හොයාගන්න බැරි. දරුණු പ്രേත යෝනියක් පේන්නේ නැහැ පින්වතුනි කාටවත්. මතකයිනේ? ගිජ්ජකූට පර්වතයේ වටේට සින්දු කී කී ගියා නේද තිරිස? ආජු තපරලා හිලා කීකේ. මතක? ගිනිගත් සිවුරු, ගිනිගත් පාත්‍ර සහිත මනකද බුදුහාඳුර දැක්කේ. ඒ තුන්වහන්සේ කාටවත් දේශනා කළේ නැහැ ඒ සම්බන්ධව. බුදුහාඳුරංග සැක කළා නිකම් පවපුරව ගැනීම කියලා, උපවාද ගැනීම කියලා. මුගලන් මහරහතන් වහන්සේ තමයි ඊට පස්සේ දැක්කේ. ආයි කාටවත් දකින්න බෑ. එනිදි මඳුන් අතර අග්‍රස්ථානෙට පත් වෙච්ච උතුම විතරයි දැක්කේ. ආ මුගලන් මාත්‍යෝක දැක්ක මේ බුදු වෙලා සස්සතිය ඒ කාලෙදි මාත්‍යෝක දැක්කා. මං කියන්න ගියේ නෑ, ඔය විශ්වාස කරන්න ගන්නෑ කියලා. දැන් ඔබ අතරම කෙනෙක් දැක්ක නිසා ඔන්න මම කියන්නම්. භික්ෂු භික්ෂුණී, සාමණේර සාමණේරී, උපාසක උපාසිකා, ශිෂ්‍ය මානවක ශිෂ්‍ය මානවිකා, භික්ෂුන් වහන්සේලායි භික්ෂුණීන් වහන්සේලායි, ඊළඟට සාමණේරවරුයි සාමනේරි කියන පිරිසයි. ඒ කියන්නේ භික්ෂුණීන් වහන්සේලාගේ උපසම්පදාවට කලින් ඉන්න පිරිස, සාමනේරි පිරිස. ශිෂ්‍ය මානවක ශිෂ්‍ය මානවිකා, ඒ කියන්නේ අනගාരിക අනගාരികාව. ඊළඟට උපාසක උපාසිකාව. ගිනිගත් සිවුරු පාත්‍ර සහිත ආජ තපර ලාහිලා කී කේ දයන් නැත්තේ? ඈ හැමෝම එකට අඩිය තියදී අපුඩි ගග එහෙමද? කොහොමද යන්නේ නැත්තේ? මරලතෝනියක් විතරයි. ඒ වගේ പ്രേත යෝනි පිංවිතනි සාමාන්‍ය හැකට පේන්නේ නැහැ. මම ඔබට කියන්නේ පිංවිතනි, ඔය දුන්නෙන් මිදලා ගිය ඊතලේ බවට පත් වෙන්න එපා. ඒක මහ භයානකයි. Tamanta කරන්න පුළුවන් කාලෙදි පිංවිතනි මේක කරන්න. මෙච්චර කල් තීරණේ ගත්තේ නැති අය අද ගන්න පිංගුතනේ තීරණේ. මම මේ කියනේම ඔබට ගැළපෙන්නේ නැද්ද? මට විතරද මෙහෙම හිතෙන්නේ පිං? ඉතින් ඔබ මහා භයානක අදියක නම් ඉන්න හින්දා මොකද්ද ඔබ කරන්නේ? මොකද්ද දැන් ඔබට මේක කරන්න බැරි හේතුව? මං කිව්වේ නැහැනේ පවුලතර දාලා යන්න කියලා. මං කියන්නේ ඔතන ඉන්නකම මේක කරන්න කියලා. ඒකට වෙන excuses දාගන්න එපා. වෙන වෙනම දාගන්න එපා. ඒකට මට මේක නිසා කරන්න බෑ කියලා. පින්වදින ඔබ මහා පුදුම ගැට්ටේ ඉන්නේ. සතරපායේ ගැට්ටේ ඉන්නේ. චුට්ටක් කකුල ලිස්සුවා නම් ඉවරයි. ආයි එන්නේ නැහැ උඩ මතක තියාගන්න. දැන් ඔබට ලෝක සත්‍යය කියයි. ඔය හාමුදුරුවෝ ඉතින් කතා කරු සතරපාය යන කතානේ කියන්නේ. සතරපාය යන ඔදි ඔක්කොම සතරපාය ගියොත් එන්නේ බැරියයි. ඉතින් එහෙනම් මේ මිනිස්සේ ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ නේ. එහෙම කියයි. ඒක තමයි, ඒක තමයි කියලා ඉන්නේ එහෙනම්. දන්න නිසා පිංගුතුනි කියන්නේ. දන්න නිසා. දහම තුලිනුත් දන්නවා, අත්දැකීමෙනුත් දන්නවා. මාත් වැඩි හරියක් ඔයයා තමයි හිටියේ. ඔබ විතරක් නෙමෙයි. ඔබ දැන් මතක නැහැ වගේ සාන්තුරු වගේ හිටියට මන් නම් වැඩි හරියක් ඔහේ තමයි හිටියේ. ඒක නිසා මට ආයේ කොහොමදවත් ඔහේ තියා සුද්ධාවාසයටවත් යන්න ඕනේ නැහැ. මන්නම් පින්වදින බය නම් බයයි. චුට්ටක් බයයි, තව ටිකක් බයයි, තව ටිකක් බයයි කියලා එකක් නැහැ. මන්නම් බයයි. මම මහස වුණාට බය නැහැ. මාරයට බයත් නැහැ. මම බය තාත්තට. ඒ කිව්වේ සසරට. මේ කර්ම ශක්තියට. මොකද මම මෝඩයා වෙලා ඉන්න කාලේ කරපුවා. මට මේ ධර්ම දේරිද්දිත් එනවා පින්වතුනි. ඒව නතර කරන්න බෑ මට. එහෙනම් ආයේ උපදිනවා කියන එක තරම් පින්වතුනි භයානක දෙයක් තවත් මම මේ ලෝකේ දකින්නේ නෑ. ගේකට කඩා වැදිච්ච මිනිස්සු පිරිසක් gedare ඉන්න කිරිසප්පයාගේ ඉඳලා සීළු දෙනාව පෙති පෙති ගහලා කපලා දාලා ගියා කිව්වම හරි භයානකයි. හපොයි නෑ. කිරිසප්පයෙක් ඉපදිලා ඔන්න භයානකත්තේ. ඔන්න ඕකයි පින්වතුනි භයානක. මැරිච්ච එක නෙමෙයි. උපත කියන එක ජාතිය තමයි පින්වතුනි. භයානකම. ඒ කියන්නේ ඉතින් අම්මගේ බඩෙන් එන එක. ඌ ඉපදිලා ඉවරයි පින්වතුනි. ඒ උපදිනව නෙමෙයි ඔය. ඔය නිකන් අම්මගේ බඩෙන් එළියට එනවා විතරයි. ඌ ඉපදුනේ ඔයිට ගොඩක් කාලයකට කලින්. ඔබ දන්නවනේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති කන්දානම් පාතුභාව ආයතනානම් පටිලාභ. ඔහොම වෙන ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ජාති කියන තැන තමයි ඉපදුනේ. ගන්ධබ්බය වෙන්නේ ජාතියෙන් පස්සේ. ජාතිය කියන එක පූර්ණ කර්මජයි. ඒව මේ පරණ දේශනාවල ඕන් තරම් මේව අහලා තියෙනවා. ඒ ජාතිය තමයි භයානක. මොකද හේතුව? ඒකෙන් ඔබ තාත්තගේ ග්‍රහණයට අහුවෙලා ඉන්නේ. දැන් තාත්තා ඔබව වෙල්ලෙන් අල්ලගෙන තොකු දෙන්නේ පිටින්. ඔබට ඒකක්වත් නතර කරන්න බෑ. ඒකයි මම ඔබට කියන්නේ. ඔබත් අනාථ වෙන්න එපා, ඔබගේ දරුවන්වත් අනාථ කරන්න එපා. හැම කෙනාටම යහපත පිණිස කටයුතු කරන්න. ඒ යහපත පිණිස කටයුතු වෙන්නේ පින්විතනේ ඔබ ඔබගේ මඟ වඩන්න පටන් ගත්තාම, ඔබගේ ගෙදරත් ආර්ග කිරණ විහිදෙන්න පටන් ගනි. ඒ ආර්ග කිරණ ශක්තිය ගෙදර විහිදෙන්න පටන් ගන්නකොට පින්විතනේ ඔබගේ දුවා දරුවෝ මේකට බැහි වෙයි ටික ටික. ඒගොල්ල මේක කරන්න පටන් ගනී ටික ටික. ඔබගේ පුංචි දරුවෝ නම් ඉන්නේ දැම්ම ඉඳලා මේ දරුවන්ට ඒක දෙන්න, ටික ටික ඔලුවට දෙන්න. ආරේ පවුලක් හදන්න පින්විතනේ. ඒකයි මම ඔබට කියන්නේ. ඔබගේ පවුලෙන් වෙන් වෙන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. ආරේ පවුලක් හදන්න. ඇත්ත කතා කරන ගෙදර අබ්බවට පත් වෙන්න පින්විතනේ. ලෝකේ බොරුව රජ කරන ගෙදර අබ්බවට පත් වෙන්න නැතුව. එහා පැත්තේ ගෙදර ඉති මෙහා මගේ ජීවත් වෙන්න හදන්න නැතුව. මෙහා පැත්තේ ගෙදරයි උදාහරණ ජීවත් වෙන්න හදන්න නැතුව. හරි දේ මොකද්ද? අන්න ඒ තුල ජීවත් වෙන්න. අනිච්ච දුක් අනත්ත නම් පින්සින අනිච්ච දුක් අනත්ත ඒක හදාක නිච්ච සුඛත් වෙන්නේ නැහැ. නරුවා පොඩි කියලා නිච්ච සුඛත් කියන්න එපා. ඔය ගිනි ගොඩ ගහන්නේ දාන්නේ පින්සින. පුංචි දරුවා ගොළු වෙන ගිනි ගොඩ ගහන්නේ. එදායින් පස්සේ එක ගිනි අරගෙන යන්නේ. මානව තනිකර පින්විතින ගිනි තියාගන්න වැඩ පිළිවෙලන්නේ කෙරෙන්නේ. මේ ලෝකේ. මෙතන දවල්ට අපි කතා වෙන පින්විතින ඔබ ගිනි තියාගත්ත හැටි. අගේට නිවිල හිටිච්ච ඔබ ගිනි තියාගත්ත හැටි මම ඔබට පෙන්වලා දෙන්න. මේ ලෝකේ අපින්විතින ඔබට ගිනි තිබ්බා. ඔබ පෙට්‍රල් නාගෙන හිටියේ. කොච්චර කිව්වත් පෙට්‍රල් ටික හොදගනින් කියලා ඇහුවේ නැහැ. පෙට්‍රල් නාගෙන හිටියේ පින්විතින. ඒක නිසා ලෝක සත්‍යයක් දකින්න දකින්න තැනදී බොගිනි තිබ්බා. දැන් ඔබ ඩිත්තුරිලා තින් මරලා තෝණියක් විතරයි. අද ඔබ කියලා කියන්නේ පින්විතින පුදුමාකාර බයකින්, ශෝකයකින් තැති අරගෙන ඉන්න පිරිසක්. පුදුමාකාර බයකින් ජීවත් වෙන පිරිසක්. ඒක නිසා පුදුම විදිහට මහන්සි වෙන පිරිසක්. අභිසංකාරම් ලොරි ගණන් වඩන පිරිසක්. සතුටු වෙන්න උපක්‍රම යොදන පිරිසක්. සතුටු වෙන්න ජෝක් කරන පිරිසක්. විහිළු කතා කියනවා. මොකටද? සතුටු වෙන්න. ඔබ ගැන දුක නැද්ද පින්ගද? ඔබ දැන් අවුරුදු 40ක් ජීවත් වෙනවා පින්ගද? තාම මරණ ඔබට සතුට කියන එක හොයාගන්න. ඔබ තාම සතුටු වෙනවා. කුණුහරුප කතා කියලා. දෙපැත්ත කැපෙන කතා කියලා. තාම සතුටු වෙනවා. සතුට වෙන්න ඕනේ. එහෙමද පින්? ඔබ තාම සතුට කියන්නේ මොකද්ද කියලා අඳුරන්නේ නැහැ. මොකද පින්දනේ මේ සතරේ කවදාකවත් ඔබට සතුට වෙන අවස්ථාවක් දීලා නැහැ. සතුටේ නවස්තාවක් දුන්න නම් පින්දනේ ඔබ මෙතන නැහැ. යන මොන අපරාධයක්ද කියලා. කවද්ද ඔබ සසරට ආවේ? එදා ඉඳලාද මේ මොහොත දක්වා? ඔබ කවදාකවත් සතුට වෙලා නැහැ. සතුට වෙන උත්සාහ කළා විතරයි. සතුට කියන එක ලැබෙන්නේ තියෙන්නේ අතහැරීම, නොඇලීම, මිදීම තුළ. අල්ලාගත් දෙයකින් සතුටක් එන්නේ නැහැ. ඒ එන්නේ ආස්වාදය. ආස්වාදය කියන්නේ කබලෙන් ලිපට වැටෙන මොහොතකට කලින් තමන්ට දැනෙන එක. ඒක සතුටක් වෙන්න හේතුවක් නැහැ. බලන්න ඔබ මොකක්ද මේ ජීවිතේට කරගත්තේ කියලා. කොහොම හින්න තිබිච්ච මිනිස්සුද පින්වතුනි. බලන්න ඔබ ගැට ආස්සේ ගැට ගහගෙන 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 පින්වතුනි මේ ගැට වලට හිර වෙලා දුක් විඳින ඇදී. මම කල්පනා කරලා බලන්න. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි. නුවණින් මැනෙහි කරන්න මේ කියන හැම එකක්ම. බලන්න ඔබට වෙච්ච දේ. ගැලවෙන්න මඟ තියෙනවා පින්වතුනි. මම ගැලවෙන්න මඟ ඔබට දෙසනවා. ඔබ සියලු දෙනා වීර්ය කරන්න පින්වතුනි ඒක උදෙසා. එහා පැත්තේ කෙනා කරනවද නැද්ද කියලා හිතන්න යන්න එපා. ඒක ඔබට අදාළ එකක් නෙමෙයි. තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ කවුරුත් කරනවද ඒව හොයන්න යන්න එපා. ඔබ කරන්න. මේක ඔබේ අයිතිය පින්වතුනි ඔබ කරන්න. දුකින් නිදහස් වීමේ අයිතිය හැමෝටම තියෙනවා. ගොඩාක් අය මානව හිමිකම් ගැන කතා කරනවා. තියෙන ලොකුම මානව හිමිකම කඩ කරගෙන ඉන්නේ ඔක්කොම. ඒ වින්දින කවුරු හරි කාට හරි අපහාස කළාම අපහාස නඩු දාන්නේ. මානව හිමිකම් යටතේ නේද ඔය කරන්නේ ඔක්කොම. මානවයා අපහාසයට පත් වීම සුදුසු නෑ. එහෙනම් වින්දින ඊට වඩා එකක් නැද්ද? මානවයා දුකට පත් වීම සුදුසු නෑ කියලා. ඒ වින්දින ඒක නීතියක් වශයෙන් සම්මත කරන්නේ නැත්තේ. එහෙනම් ඔක්කොටම යන්න වෙනවා කොහෙද? හිරේ. ඇයි ඔබට දෘෂ්ටි දෙන හැම කෙනාම හිරේ දාන්න ඕනේ නැද්ද? ඇයි ඒ දෘෂ්ටි වලින් මොකද වෙන්නේ? ඔබගේ ජීවිතේ විනාශ වෙනවා. ඔබ දුකටපත් වෙනවා. එනවා මේ හැම කෙනාම හිරේ දාන්න ඕනේ නේද? හිරේ දාන්න දෙයක් නැහැ පිටින් හැම කෙනාම ඉන්නේ කොහේ තමයිද? හිරේ තමයි. දෘෂ්ටි දෙන අයයි දෘෂ්ටි ගතයයි ඔක්කොම හිරේ දාලා තමයි තියෙන්නේ. කාගේ හිරේද? තාත්තගේ හිරේ දාලා තියෙන්නේ. ආණ්ඩුවේ හිරේ නෙමෙයි. තාත්තගේ හිරේ දාලා තියෙන පිඟදිනේ ඕනේ වෙලාවට අත් කපනවා, කකුල් කපනවා, වකුගඩු අයින් කරනවා. නාල පලනවා. ඇඳට දානවා. ඇඳ වන හැදිලා කුණු වෙවි මැරෙනවා. මැරදුනා. මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මැරෙන්න දෙන්නේ. මේ ඇහි පිල්ල ගහනකොට ආ ඉන්නවා. මැරෙන්න හම්බ වෙන්නේ නැහැ අපිට. ඇයි මැරෙන්න ඕනේ දේ ඔබ කරගන්නේ නැහැ. ඒකයි පින්විතනේ එහෙනම්. ඔබ හොඳට බලන්න. මේ ලෝකෙ දිහා හොඳට දකින්න. ඔබගේ වටේ ඉන්න අය දිහා හොඳට දකින්න. පිරිය පොඩ්ඩක් අයින් කරලා මිනිස්සෙක් විදිහට දකින්න. දැකලා බලන්න පින්විතනේ. ඔබට ලොකු මානව හිමිකමක් තියෙනවා පින්විතනේ. මේ දුකෙන් නිදහස් වෙන්න. නිස්කාරණේ ඔබව දුකටපත් කරගන්නවා කියන තැනින් ඔබට අයින් වෙන ලොකු හිමිකමක් තියෙනවා පින්වතුනි. ඒ හිමිකම ගැන මම මේ ඔබට කතා කරන්නේ. තථාගතයන් වහන්සේ තමයි පින්වතුනි මේ ලෝකේ වැඩවසපු හොඳම මානව හිතවාදියා. හැබැයි මොට්ට මිනිසු කිවි ආගතෝසෝ මහා සමනෝ මගදානං ගිරිබ්බජං ආදී අන්න මහා සමනිය මගද කන්දෙන් බහැගෙන ඉනවා සංජේය කට්ටිය තරන් ගියා. උඹලගේ මිනිසුන් ගහංග ගනි භූමි පාළුවයිනවා. මේ භූමිය ඔක්කොම පාලු කරන්න හදන්නේ ඔක ඔක්කොම පැවිදි කළා මේ භූමිය ඔක්කොම පාලු කරන්න හදන්නේ පරිස්සම් කරගෙන ඉන්න උඹලගේ මිනිස්සුන්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම අවබෝධ කරගත්ත ධර්ම දෙසමින් මම යනවා ඒක අවබෝධ කරගන්න යන් ඇවිල්ලා පැවිදිනවා ඒකට මම මොකද කරන්නේ කියලා. තථාගතයන් වහන්සේ තමයි සිංහදෙනේ හිටපු හොඳම මානව හිතවාදියා. උන්වහන්සේ ගෙනාපු හියුමන් රයිට් එක මොකද්ද? නිවන. ඒ කියන්නේ සිංහදෙනේ අන්නෙසරිලි දුක් විඳින එක. කිසිම තේරුමක් නැතුව දුක් විඳින එක. නැවැත්තුවා. උන්වහන්සේ. උන්වහන්සේ ඒක උදෙසා දහම් දෙසුවා. එහෙම වෙන්නේ නැහැ. ඇයි අපකාතේ මිනිස්සේ දුයජනා පාරගාමිනෝ. ඔක්කොටම මේක කරන්න බෑ. තථාගතයන් වහන්සේට බැරි වෙච්ච ඒවා අපිට කළ හැකිද? කරන්න බෑ. තථාගතයන් වහන්සේ දහම් දෙසුවේ දැන් ලංකාවටත් වැඩලා දහම් දෙසුවා කියලා කියන්නේ තුන්පත් තුන් වතාවක්. දිනුවහන්සේට පුළුවන් වුණාද ලංකාවේ ඉන්න සීහලයාව වඳ කළා දාන්න? පුළුවන් වුණාද? ඊට පස්සේ ලංකාවේ විහි වුණා කියන්නේ මහරහතන් වහන්සේලා යම් පිරිසක්. මලියදේව මහරහතන් වහන්සේ ගාවට යනකම් ඊට පස්සේ කවුරුත් බිහි වෙන්නේ නැහැ කියලා කියනවනේ. හරි මලියදේව මහරහතන් වහන්සේ බිහි වුණා කියලා කියනවනේ. ඒත් මද හැපින් වෙදුනේ කවුරුත් බිහි වුණ නැහැ කියලා කියනවට වඩා. මේ මලියදේව මහරහතන් වහන්සේ බිහි වුණා නම් උන්වහන්සේටවත් බැරි වුණා නේද මේ දින සීල ජාති වඳ කරන්න. එහෙනම් අපි වගේ සෝක කන්ට පුළුවන් දේක කරන්න. ඒක නිසා සීල ජාති ගැන හිතන කිසිම කෙනෙක් අපි ගැන උරණ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට එහෙම කරන්න බෑ. අපි මේ තුන් හතර දිනෙකට මේක බුදව කරන්න හදන්නේ. නැත්නම් සිංහදිනේ මේ නිස්කාරණේ දුක් විඳින එක මහා අපරාධයක්. එක කොල්ලෙක් ඉන්නවා සිංහදෙනේ. ඒ කොල්ලා කසාද බඳින්න හොයන්නේ පත්තිනි අම්මා කෙනෙක්ව. යාළුවෝ පෙන්නන එක ළමයෙක්ව. මේ ළමයා හරිම හොඳ ළමයෙක්. තාත්තා තමයි මේ ළමයා වැඩට එක්කගෙන යන්නේ. තාත්තාමයි වැඩපොළෙන් එක්කගෙන ඉන්නේ තාපහව. හැම කොහේ ගියත් අම්මත් එක්කමයි යන්නේ. වැඩට ගියාම විතරයි අම්මලා සාත්‍ර නැතුව ඉන්නේ. මේ ළමයා පත්තිනි අම්මා කෙනෙක්. ඒ ළමයා ලෝකයා දැක්ක විදිහ ඒ ළමයා ගැන ලෝකයා ළමයාට කිව්වහම කොල්ලට හිතෙනවා මේකිනම් මං හොයපු જાතියෙම කෙනෙක් කියලා. සිංහදෙනේ මේ කොල්ලා ඒ කෙල්ලට ආදරය කරන්න පටන් ගන්නවා. මේ කොල්ලා ඒ කෙල්ලව කසාද බඳිනවා. කරහද වෙනදලා පින්වතුනි පළවෙනි දවසේ වැඩ පොලට ගිහින් දානවා. බලනකොට මේක වැඩ කරන්නේ ගණිකා මඩමක. ගණිකාවක් විදියට. ඒක තමයි අනිත් අය දැකලා නැති කවදක්වත් කොල්ලෙක්ගේ අතින් අල්ලගෙන පාර යනවා. ඒක මානවයේ ගම්මකේ නඩුවක් දාන්න ඕනේ නැද්ද දැන්? කතා කරා. කාට විරුද්ධවද? නෝනාට විරුද්ධව නෙමෙයි. මොකද නෝනා නෙමෙයි ඒ කොල්ලව දුකටපත් කළේ. නෝනා එදා ඉඳලම කරපු දේ තමයි කළේ. ඇයි තමුසේ මට මෙහෙම කළේ කියලා ඇහුවොත් එහේ මේ මිනිස්සයයි නෝනගෙන්. ඒ නෝනගෙන්? මං තමුසෙට මොනව කරා? මං එදා ඉඳලා මෙතනට රස්සාවට ආවේ. මගේ කිසිවක් වෙනස් වෙලා නැහැ. මින් තමුසේ දැන දැනම නිමාව කසාදු දැන්නේ. නැද්ද? ඒ ගෑනු කෙනාට එහෙම කියන්න බැරිද දැන්? එහෙනම් පිටින් ඒ ගෑනු කෙනා ගැන වැරදි අවබෝධයක් ලබා දුන්න මිනිස්සු ටික මේ පුද්ගලයාව ගිනි ගොඩකට තල්ලු කළා නේද? රූප වග කියන්න ඕනේ නැහැ පිටින්. රූප රූපමයි. මේ ගැන අපි කතා කරන බඳ දවල්ට. රූප රූපමයි පිටින්. රූපයක් වග කියන්න ඕනේ නැහැ කිසි දෙයකට. මොකද රූපය අවිල කවදක්වත් ඔබගේ ඇඟේ වැදුන්නේ නැහැ. අර ගෑල්ලා මේ අවිල කවදක්වත් කිව්වේ නැහැ මාව කසාද බඳින්න කියලා. අර මිනිස්සයාට ඒක අසාද බඳින්න ඕනේ උන්නේ. ඇයි? පිරිසක් කිව්වා මෙයා පත්තිනි අම්ම කෙනෙක් කියලා. මොකද ඒ පිරිසත් වැරදි නෑ. ඇයි? ඒ පිරිස දැක්කේ නෑ කවුද? ඒ පිරිස කිව්වේ කවදාක්වත් කොල්ලෙක්ගේ අතින් අල්ලගෙනවත් පාර යනවා අපි දැකලා නෑ. කවදාක්වත් කොල්ලෙක් එක කතා කර කර යනවත් අපි දැකලා නෑ. මොකද ඊට වඩා එහා ගියව නේ කී කරන්නේ? මේ ලෝකයට පේන්නේ. අර මෝඩ මානසිකත්වයේ හිටපු අර කොල්ලා පින්විතනි. අර කීප එක ඇක්සෙප්ට් කළා. ඒක ගත්තා, පිළිගත්තා. ඕන් ඔය වෙලාවේ පින්විතනි මානව හිතවාදියෙක් හිටියා නම් ඇවිදලා පෙන්නලා දෙන්න පුළුවන් නේද? ඒකට නෙමෙයිද පින්විතනි මානව හිතවාදීකම කියන්නේ? මේ මිනිස්සයා මහා ගින්නකට පත් වෙන්න යනවා. ආන් එකෙන් මේ මිනිස්සයා බේර ගන්න හදන එක නෙමෙයිද මානව හිතවාදීකම කියන්නේ? මට මානව හිතවාදීකම කියන එක අර්ථ දක්වලා දෙන්න. කට්ටියක් එකතු වෙලා ලොකු මේසයක කෑම ටිකක් තියාගෙන ඉන්න කන එකද? මානව හිතවාදීකම? මොකද්ද මානව හිතවාදීකම කියන්නේ? තිංගදෙනිය අපි හිටපු මහා මානව හිතවාදියාගේ පිරිස මේ කලන වැට. මේ මානව හිතවාදියා මේ කලන වැට ඇති කළේ මගෙන් පස්සේ. මේ මානවින්ට හිතවත් කම පිණිස නුඹලා කටයුතු කරපල්ලා. මතකයිනේ පටන් ගත්ත හැටි. චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. මානෙනි මේ ධර්මචර්යාවේ දෙන්න. මේ ධර්මයෙන් දේශනා කරන්න. චාරිකාවේ දෙන්න. දෙදෙනෙක් එකමග යන්න එපා. පුළුවන් තරමින් කව කරන්න හැම වීදියක් වීදියක් ගන්නෙම පිරිසිදු වූ බ්‍රහ්මචර්යාව දෙසන්න මේ දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිස. දැන් තථාගතයන් වහන්සේ නෙමෙයිද පිංගතිනේ මේ ලෝකේ හිටපු හොඳම මානව හිතවාදියා? එහෙනම් මේ මානව හිතවාදියාගේ ධර්ම දේශනා කරනකොට කොහොමද පිංගතිනේ මානව විරෝධී වෙන්නේ? මේ ඔබට කියලා දෙන්නේ පිංගතනි නිකං අපරාධ දුක් විඳින එක නතර කරන්න. අර දරුවව එක්කගෙන ගිහිල්ලා පෙන්වන නම් එහෙම මේ මිනිස්සයා ගිහිල්ලා බහින්නේ කොහෙද කියලා මේ ගෑනුෙක් කියනවා. කෙනෙක් කියලා කියන වරෙන් පුතේ. උඹ අහුවෙලා ඉන්නේ වරෙන්. මම ඔබට පෙන්වන්න. උඹ පත්තිනි අම්මා කෙනෙක් වනේ හොයන්නේ. දැන් ඔබ හොයාගත්තේ පත්තිනි අම්මා කෙනෙක් කියලා නේ හිතන් ඉන්නේ. වරෙන් මම පෙන්වන්න ඔබට. අරගෙන ගිහිල්ලා පින්විතින අර ගෑල්ලාමයා ඇවිල්ලා බහැලා ඇතුල් වෙන බිල්ඩින්ම. ඊට පස්සේ ඒ බිල්ඩින්මට අරන් ගිහිල්ලා ඒ ගෑල්ලාමයා කරන දේවල්. පෙන්නලා දීලා. කසාද බඳින්න කලින් අර කොල්ලගේ හිත එකෙන් ගැලෙවුණා. ඒක නෙමෙයිද පින්විතින මානව හිතවාදීකම්? කෙනෙක් කෙනෙකුට පොරොන්දුවක් දෙනවා. අපි දෙන්න එකට මේ ඔයා මාව දාල යන්න එපා කවදාක්වත් කියලා. ඉතින් ඒක නත් විශ්වාස කරන අරයා කියන එක. මෙයා කියනවනේ මාව කවදාක්වත් දාල යන්නේ නැහැ කියලා. එහෙනම් මාත් ඉන්න ඔයත් එක්ක ඔන්න. ටික දවසක් ගියාම අවුරුදු 60ක් 65ක් වෙනකොට අර මුලින්ම පොරොන්දුව දීපු කෙනා අරයව දාල යනවා මැරෙනවා. දැන් හරිය තනි වෙනවා. එයාගේ ජීවිතේ හොඳම කාලේ ගෙවිලා ඉවරයි. දුන්නේ මිදිලගේ ඊතලේ වැටිච්ච තැන දිර දිරා යනවා වගේ. දැන් ඔහේ අතීතය ගැන මතක් කර කර දිර දිරා යනවා. එහෙනම් ඒක පින්විතනේ ඊට කලින් මතක් කරලා දීලා. ඔය පොරොන්දු වුණාට ඔය පොරොන්දු ඔයාලා ඉස්සර කරන්න බෑ. ඒක නිසා ඔවගේ පොරොන්දු ගන්න එපා. Tamanට පුළුවන් වෙලාවෙදී මේක කරගන්න. ඒ කියන එක පින්විතනි මානව හිතවාදීකම නෙමෙයිද? හොඳටම පේනවනේ මේ මිනිසයා නිෂ්කාරණයේ දුක් විඳින්න මේ යන්නේ කියලා. තමන්ට නිදහස් වෙන්න පුළුවන් වෙලාවෙද වෙන දෙයක් වෙනුවෙන් කැප කළා. අන්තිමට ඒ දෙයක් නැතුව නිෂ්කාරණයේ දුකටපත් වෙනවා විතරයි කියලා. දැකලා පිංගසනි ඒ මනුස්සයන්ට යහපත උදා කිරීම පිණිස වචන ටිකක් කතා කිරීම මානව හිතවාදී කම නෙමෙයිද? ඒක මානව ද්‍රෝහි කමක්ද? පෘථග්ජනයාට ඒක පේන්නේ පිංගසනි මානව ද්‍රෝහි කමක් විදිහට. ඒ පෘථග්ජනයාගේ හැටි. කවදාකවත් පිංගසනි සත්බසක් අහලවත් අවබෝධ කරගෙනවත් නැහැ. හොඳට මනසිකාර කරලා බලන්න මේ දේවල්. දැන් ඔබ මනසිකාර කරලා බලන්න පින්විතනි ඔබ ඔබගේ දරුවාට මානව ද්‍රෝහියෙක් වුණාද නැත්නම් මානව හිතවාදියෙක් වුණාද කියලා. දැන් මට ඔබ කියන්න පින්විතනි ඔබ හොයලා බලලා හොඳ කසාදයක් දරුවාට කරලා දෙනවා. ඔබ දරුවාගේ ජීවිතේ සාමලින්ම විනාශ කරපු මහා ද්‍රෝහියෙක් වෙනවද නැද්ද කියලා. ඔබ හිතන්න එච්චරයි. ඔබට හිතනවා නම් නෑ හඳුරුනේ ඒක තමයි හොඳම මානව හිතවාදීකම කියලා කරගෙන යන්න. ඇයි? ඔබට ජාතක වෙච්ච එක විනාශ කරන්න. ඔබට අයිතියක් තියෙනවා කියලානේ ඔබ හිතාගෙන ඉන්නේ. එහෙම කරගෙන යන්න. එයාගේ ඇත්ත අයිතිකාරය ඔබ ගැන බලාගනි. කවුද එයාගේ ඇත්ත අයිතිකාරයා? අපි හැමෝගෙම ආදරණීය තාත්තා. කර්ම ශක්තියේවත් සසර ඔබගේ පුතාට හොයලා දෙන්න පිංගුතුනි මැරෙන්නේ නැති ගෑනු කෙනෙක්. නැත්නම් ඔබගේ පුතාගේ හොඳම වයස ගියාට පස්සේ ඒ ගෑනු කෙනා මැරෙයි. එදාට ඔබගේ පුතාට ඔබත් නැහැ. ඔබ ඊට කලින් මැරිලා. අල්ලපුවත්තත් නෑ. පය ගහපුවත්තත් නෑ. මහා දුකින් දුකකට පත්වීම විතරයි සිද්ධ වෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න. තමන්ගේ දරුවන් මේ උත්තරීතර සාසනයට පූජා කරපු අම්මලාට කොච්චර සතුට වෙන්න පුළන්නේ කියලා. තමන් මොන තරම් ලොකු වගකීමක්ද ඉෂ්ට කළේ කියලා. දෙඟදෙනි ඔබ සාසනයට පූජා කරපු මේ එකම දරුවෙක්වත් ඔය කියන අමාරු වැටෙන්නේ නැහැ. කවදාකවත් දුන්නේ මිදලා ගිය ඊතලයක් වැටිච්ච තැන දිර දිරා යනවා වගේ ඒ තත්ත්වයට කවදාකවත්පත් වෙන්නේ නැහැ. උන්වහන්සේලා සතර අපායට යාමට කිසිම හේතුවක් නැහැ. ඒ හේතුව අපි මෙතන හදන්නේ නැහැ. එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ. මානව හිතවාදී කම. දැන් ඔබට අපිව පේන්නේ මානව හිතවාදීව විදිහටද නැත්නම් මානව ද්‍රෝහීව විදිහටද කියලා. ඔබ දාගන්න ඔබගේ පොතේ ලකුණ. මට නම් ඕනේ පිංගුතුනි මෙතන ඉන්න ඔක්කොම පැවිදි කරන්න. දෙයියෝ කන්න ගෙනත් දෙනවා නම් මම ඔබ ඔක්කොම පැවිදි කරනවා. දෙයියෝ ලීලට දුකට බලනවා නම්. ඒකයි අත්ත කතාව. මොකද සිංහදෙනි දුක් විඳින්නේ නිකන් අපරාධේ. දුක් විඳින්න තු ඉන්න පුළුවන්. අඩුම තරමේ ශාරීරිකව විතරක් දුක් විඳගෙන ඉන්න පුළුවන්. මානසිකව දුක් විඳින්න නැතුව. ඊට පස්සේ සියලු දුකෙන් අත මිදලා යන්න පුළුවන්. ශාරීරික මානසික දුක් දෙකෙන් මත මිදලා යන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තියෙන නිසායි මේ ඔක්කොම ඔබට කියන්නේ. එහෙම ක්‍රමයක් නැත්තම් මම මේවා කියලා ඔබගේ හිත රිද්දන්නේ නැහැ. මොකද මේ කියන්නේ වෑන් ඔබගේ ජීවිතේ ගිනි ගන්නවා ඇති දැන්. හිත ගිනි ගන්න ඇති මේලා නේ මම මොකද්ද මේ කරගත්තේ මට දැන් වයස කොච්චරද කියලා. දන්නවද? දන්නවද? උත්තරද? දන්නවද? දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. දන්නේ නැද්ද? දන්නවා. ඔය හොඳට මතක තියාගෙන මම ඔබව දැක්කාම අහනවා ඔක. ඔය ප්‍රශ්න අතර අහනවා. පුංචාගෙන් නම් අහලා වැඩක් නැහැ අයියේ. වැඩ නැහැ නේ? ඔබගේ පුංචි දරුවන්ගෙන් අහලා වැඩක් නැහැ නේ? ඔබ? ඈ? වැඩ නැහැ නේ? ඇයි? ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඔබගේ පුතාගෙන් එහෙම අහලා වැඩක් නැහැ නේද? ඔබගේ පුතා මැරෙන්නේ නැහැ නේ? ඔබගේ පුතා මැරෙන්නේ නැත්තේ ඔබගේ ලෝකේ. ඇත්ත ලෝකේ මැරෙනවා. හැමෝගෙම අහන්න ඕනේ කාරණා. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? නෑ. එහෙනම් අප්‍රමාදේන සම්පාදේත. නොපමාව වෙරවීරිය වඩන්න. නොපමාව කුසල් ධම්මයේ දෙන්න. අඬ අඬ වැළපි වැළපි ශෝක කර කර හරි මේ මගඵල පූර්ණේ කරන්න. ඔබට තියෙන ලොකුම බැරිය එක තමයි තියෙන්නේ. ඔබගේ ප්‍රියමනාප ස්වභාවයේ තමන්ගේ වටේ ඉන්න අයට තියෙන. ඒකම තමයි කඩන්න තියෙන්නේ. ඒකම තමයි ඔබට තියෙන ප්‍රශ්නේ. කඩන්න ඉඩ දෙන්නේ නැත්තේ ඒකමයි. කඩන්න තියෙන්නේත් ඒකමයි. දුක කඩන්න නෑ. මේ ශාසනය දුක නැති කරන ක්‍රමයක් එහෙම කියලා තියෙනවා තථාගත. නෑ නැති කරන්න කිව්වේ දුක නෙමෙයි. අයින් කරන්න කිව්වේ මොකද්ද? දුකට හේතුව. දුකට හේතුවයි අයින් කරන්න කිව්වේ. දුක අයින් කරන්න බෑ. දුකට හේතුව තියෙනකල්. දැන් වෙලා තියෙන්නේ මොකද්ද හිඟතනේ? දුකට හේතුව ඉඩ දෙන්නේ නෑ. දුකට හේතුව අයින් කරන්න. දරුවෙක් මෙතනට ආවට පස්සේ දුකට හේතුව වද දෙනවා. මොකද යා දුකට හේතුව නැති කරන්න යන නිසා. ඉවස ගන්නම් බැරි වුණා. සමහර විට ඒ දරුවා හෝ වේවා, හාමුදුරුවෝ හෝ වේවා, කවුරු හරි කෙනෙක්මක් වෙන්න පුළුවන්ද? ආපහු යන්න පුළුවන්. ඇයි? ඇයි? එහෙම වෙන්නේ. දුකට හේතුව ඉඩ දෙන්නේ නැහැ. පින්විතනේ දුකට හේතුව නැති කරා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මහණෙනි අඬා අඬා වැළපි වැළපි හැටි. මේක කරපල්ලා. එකම බැරි ඒක පින්විතනේ දුකට හේතුව. ඔබට ඒක නසන්න දෙයක ඉඩ දෙන්නේ නැහැ. මේ ඔබගේ කෙස් කවුද හැදුවේ? ඔය ඔළුවේ තියෙන කෙස් ටික හැදුවේ කවුද? දුකට හේතුව. ඒක නිසා ඔය කෙස් කියන්නේ තියෙන දුකට හේතුවේ යාළුවෝ. ඒක නිසා ඔබගේ කෙස් ටික කවදාවත් දුකට හේතුව නසන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබගේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා තියෙන එකම කැලලක්වත් මේ දුකට හේතුව නසන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ ඔක්කොම දුකට හේතුවේ අතකොළු. ඔබගේ ළඟපාතේ ඉන්න හැම කෙනාම දුකට හේතුවේ අතකොළු. ඒ අයත් එක්ක ඔබ දුකට හේතුවෙන් බැඳිලා ඉන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ නසන්න කිව්වෙත් මොකද්ද? දුකට හේතුව. එහෙනම් පින්වතුනි ඔබට තියෙන අඬ අඬ හරි මේක කරන්න. ඔබට දුක හිතේ පින්වතුනි. ඉතින් දුක හිතෙන්නේ ඇයි? දුකට හේතුව තියෙන නිසානේ. ඉතින් ඒක ඔබ තේරුම් ගන්න බෑ. ඔබට මේ මගඵල පූර්ණේ කරනකොට තනි වෙන්න තනි වෙලා හරි මේක කරන්න. අපි දැන් පැවිදි වෙන්නා වගේ කියලා කවුරු හරි. තරුණේ කවුරු හරි. ඒ ආවට පස්සේ පින්වතුනි ඔබට දුක හිතෙයි. දුක හිතුන් නැත්තම් පින්වතුනි ඔබ මෙහෙ එන්න ඕනේ නැහැ. දැන් පිරිනුවම් පාන්න තියෙන්නේ. ඔබට දුක හිතේ අනිවාර්යෙන්ම. ඇයි? දුකට හේතුව තාම තියෙන නිසා. දී එන්නේ දුකට හේතුව නැති කරන්න. දුක හිතෙන්නේ දුකට හේතුව නිසා. ඉවසන්න තියෙන්නේ. ඉවසගෙන කොහොම හරි මේක කරන්න තියෙන්නේ. මේක කෙරෙන්න කෙරෙන්න පින්විතනේ ඔබ දිනනවා. කෙරෙන්න කෙරෙන්න පිංගතනි ඔබ සුවපත් භාවයට පත් වෙනවා. ඒකාන්තයි. එහෙමම වෙනවා. මුලින් ඇඬුවට පස්සේ ඔබ hina වෙනවා. ඒක ඒකාන්තයි. මේක කරන්න. ආරම්භ වූ වීරයෙන් කරන්න. මහා ඇත්රාජේ බට පතුරු වලින් කරපු ගයක්. සුන්නු විසුණු කළා දානෝ වගේ. මේ මාර සේනාව විනාශ කරන්න. ඔබට ඒක කරන්න පුළුවන් පින්වතුනි. ඇඳුමේ පාටවත් කෙස් තියනවද නැද්ද කියන එකත් ඒකට අදාළ නැහැ. ආරම්භ වූ වීරිය තියනවනะ. අදිස්ථානිය තියනවනะ. උත්සාහය තියනවනะ. උනන්දුව තියනවනะ. කල්යාණ මිත්‍රයෝ ඉන්නවනะ ළඟ. නිවන කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. ඔබට මේ ලෝකේ අමාරුම හතර ලැබිලා තියෙනවා. එක බුදුන්ගේ උපත සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය තාම පවතිනවා. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය වෙන කලන වැටක් තියෙනවා. ඔබට දහම තේරුම් ගන්න පුළුවන් වෙන පරිදි මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඔබට ඒ සද්ධර්මයේ ශ්‍රවණය වෙනවා. අමාරුම ටික සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඕනේ ආරම්භ වූ වීරයෙන් මේ ගමන යන්න ඉස්සරහට. චතුරංගනී සේනාවම ලෑස්ති. මහරජ යුද්ධයට කාලයයි. ඔක්කොම ලෑස්ති වෙලා තියෙන පිඳිනේ. ඔබගේ මහ පුදුම පිනක් පරිස්සම් දෙලා තියෙන. නැත්තම් මම මේව ඔබට කියන්නේ නැහැ පිඳිනේ. බලන්නකො පර්ණ දේශන අහලා ඔය හැමතැනම කියලා රටවටේම කියලා බන්න කිව්වේ මේවා කියලා තියෙනවා. ගැලපෙන්නේ නැන්නේ. දැන් ගිහලා මඩ හරි කම්මැලි පිඳිනේ පිටට යන්නවත් මම ඔබට කියන්නේ. මම සමාජලට අහනවා. දැන් මේ පිටට එහෙම හදිස්සිය හරි මොකට හරි යන්නුත් එහෙම මොනවද කියන්නේ ගිහිල්ලා? ඔබ හිතනවා දැන් මේවා කියන්න පුළුවන් කියලා මිනිස්සුන්ට? ගල් ගහයි. ඔබ මේවා දැකලා තියෙනව නේද? පෙරේතයෝ පිටින් ගස් උඩින් වැටෙන දොග්ගල බිමට. ඇයි? අනුමතන් එන ඒවා. මහා පුදුම අපරාධයක් රටේ වෙන්නේ. මේ මාර සේනාව මඟුල් කනවා. ඇයි? සත්බස වැහුවා. දැන් ඔන්න උඹලා ජොලිය ඉතාලා. ඔබ දන්නේ නැහැ නේද මේ වෙච්ච අපරාධය කොච්චරද කියලා. හැබැයි මේකයි. මම එක දෙයක් දන්නවා. හේතුම්පටිච්ච සම්බෝධන හේතු භංගා නිරුජ්ජති. මගේවත් ඔබේගේවත් කැමැත්ත සිද්ධ වෙන්නේ නැහැ. හදිච්ච හේතු තමයි පින්විතනේ ඔක්කොම. ඉතින් ඔබ ගැලවුණා කියලා ඔබට සතුට නැද්ද? කී දෙනෙක් විනාශ වුණාද? ඔබ ගැලවුණානේ. සතුට වෙන්න. හැබැයි තාම ගැලවිලා ඉවර නැහැ. ඒකයි මම ඔබට කිව්වේ පින්විතනේ ඔබගේ චතුරංගනී සේනාව සියල්ල සන්නද්ධ කරලා තියෙන්නේ. දැන් යුද්ධේ කරන්න පටන් ගන්න කියලා. පෙරදුනාට කමක් නැහැ. පරදුනොත් පසුබැහැලා ආයෙ පටන් ගන්නවා. අපි ඉන්නවා පින්විතනේ. මේ යුද්ධේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා දිනාගෙන යන ගමන් ඉන්නේ. දිනනවා අනිවාර්යයෙන්ම. ඔබට කියන්නම් ට්‍රික්ස්. මෙහෙම ගහන්න, මෙතනින් මෙහෙම ගහන්න. ඔතනින් අස්ස සේනාව යවන්න. ඔහෙන් යවන්නේ පාලි. කියලා දෙන්න. යුද්ධ කරන රජවරු ඉස්සරහට එන්න. සේනා සංවිධානය කළාද දෙන්න. ඔක්කොම කළා දෙන්නම් පින්වතුනි. ඔබට තියෙන යුද්ධ කරන්න කැමති වෙන්නේ ඉස්සෙල්ල. මොකද පින්වතුනි? මෙතන ඉන්න අයගේ විශේෂත්වය මේ ස්ටේජ් එක උඩ ඉඳගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාගේ විශේෂත්වය තමයි. ඔබට වඩා මම ඔබට බනින්නේ නැහැ. මම උන්වහන්සේලාට බනිනවා. ඒකයි පින්දේ තියෙන විශේෂත්වය. ඔබ ගිහියන්දම ඉන්න නිසා, ඔබ පූර්ණ කාලීනව මේකට ඇවිදලා නැති නිසා මම ඔබට දෙන්නේ ලෝකද සහ මලකද. මුන්නාන්සලට තමයි ඔක්කොම රන්දිදී මුතු පෙනෙක් හම්බෙන්නේ. බයිනෝ කියන්නේ මේ ලෝක සත්‍යයේ තුට්ටු දෙකේ බැනිලි නෙමෙයි. බහාරගෙන අයිනෝ. මුන්නාන්සලට මග වඩන්න තු ඉන්න බෑ. එතන මගෙන් ප්‍රශංසා හම්බෙන්නේ නැහැ. මගෙන් හම්බෙන්නේ නින්දා. මම තථාගතයන් වහන්සේගේ නින්දා ලැබෙන කෙනෙක් නිතර නිතර. මම තථාගතයන් වහන්සේ නින්දා පැකට් දාලා තියෙනවා. ඔය ධම්මපදයේ පොතේ එහෙම කියවලා බලන්නකෝ. එහෙන් දාලා තියෙන්නේ. අපිට තියෙන්නේ වෙලාවට අල්ලගන්න විතරයි ඒක. මට ගුරුවරයෝ 1000ක් හිටියනම් හොඳයි කියලා මට හිතෙනවා. ගුරුවරයෝ කියන්නේ නිවන් මාර්ගට පාර පෙන්වන අය. මේකෙන් තේරෙන්නේ මම ඔබට කියන්නේ මම කොච්චර තුච්ච වෙලා මේ ලෝකෙට අන්දෙලා හිටියද. මගේ ගුරුවරයා ජීවිතුන් අතර ඉන්න කාලේ උන්වහන්සේ වැතුරු කරන්න මට පිනක් තිබුණ නැති එක ගැන. ඒ කාලේ ඔබ වගේම පින්වදෙනි මටත් රුපියල් 7 ලොකු වෙලා. රුපියල් 7 හොය හොය හිටියා. ඒක වෙන්නේ නැති පින්වදෙනි මගේ කර්ම පාරමිතා. ඒ රුපියල් 7 හෙව්වේ නැත්තම් මේක පටන් ගන්න බෑ. ඒක මං හොඳ පාරමිතාවක් විදිහට දකින්නේ නැහැ. කවදා හරි දවසක ගත්ත මොට්ට තීරණයක් වෙන්නේ නැති. ගුරුවරයා නැතුව මම මේක තනියෙන් කරගන්නවා කියලා. ඒ කියන්නේ ඒ ස්පෙસિෆික් ගුරුවරයා නැතුව, තව ගුරුවරු නැතුව නෙමෙයි. එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න පුළුවන් බුදුහාමුදුරන් විතරනේ. දැන් දුක් විඳිනවනේ සිංහද. ඒ දැන් මේක තනියෙන් හොයන්න එපා. හැබැයි ඔබට එහෙම එකක් ඉතුරු කරලා නැහැ සිංහදනි. ඔක්කොම හොඳට දිගහැරලා තියෙන පාරේ ඉන්න. නමුත් ගුරුවරයා ළඟ මම හිටියා නම් මට හොඳටම විශ්වාසයි සිංහදනි. මේ වෙනකොට මන් දිනලා ඉවරයි. ඒක තමයි පාරමිතාවේ හැටි. ඔබගේ පාරමිතාවත් ওই જાතියෙමද දන්නේ. එහෙනම් පරිස්සම් වෙන. ඔබ දන්නේ නැද්ද මං ගැන? ඔබ දන්නේ නැද්ද මං ගැන? දැන් මං ගැන අහන්නේ. මම ගැන දැන් ඔබෙන් මම ප්‍රශ්න හතර අහනවා. ඔබ දන්නේ නැද්ද? ඈ? කතා කරා. ඔබ දන්නේ නැද්ද? දන්නවා. ඔබ දන්නවද? ඈ? දන්නේ නැහැ. අප්‍රමාදේන සම්පාදේද? මට ශක්තියක් තියෙනවා කියලා මට හිතෙනවා පින්වදනේ. ඒ පුරවපු පාරමිතා ශක්තියක්. ඒක නිසා මට දැනෙනවා මට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඔබ ගුරුවරයෙක් නැතුව මේක කරනවා කියන එක. පිළිවන් ඔබට කොහොම හිතෙනවද කියලා මම දන්නේ නැහැ. මට හොඳටම හිතෙනවා මගේ ගුරුවරයා ළඟ හිටියා නම්. ඒ උතුම් සුවේට මම පත් වෙලා ඉවරයි මේ වෙනකොට. ඒකයි මේ ශාසනයේ ගුරුවරයෙක්ගේ තියෙන වැදගත්කම මෙච්චරයි කියලා කියන්නේ නැහැ. මේ මුළු ශාසනයම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියලා සතාගතයන් වහන්සේ දේශනා කරපුවා. මට හොඳට තේරෙනවා. එදා මට මේ මොට්ට මානසිකත්වයේ තිබුණේ නැත්නම් එදා තිබිච්ච මානසික මට්ටම ඒ ඔක්කොම දමල ගහලා ඒිට බොහෝ කාලයකට කලින් මම ලංකාවට එන්නේ. කරන්න දෙයක් නැහැ. හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුද්ධති. මාන්නදිකෝ මොට්ටකමට අතීත සංසාරේ හිතන්න පතන්නේ නැත්තේ මොනවද? තනියෙන් කරනවා. මට අතීතයට යන්න පුළුවන් නම් මං ගහනවා කන පැලෙන්න පාරක් ඒ වෙලාවේ ඒක කරන්න කෙනාට. ඒ කියන්නේ මටම තමයි. අතීතයට යන්න chance එකක් ආව නම් ඒ කොහෙන්ද යරි කතාව කියපු වෙලාවේ. හොම්බට 60ක් යන්නේ ඇගේ. එදින මේක දවසක් හරි ඉක්මනට කරලා ඉවර කරන්න පුළුවන් නම් නෙමෙයිද වටින්නේ. ඒක තප්පරයක් හරි. හොඳට මතක තියාගන්න මෙන්න මේකත්. අද ඔබ මේ පරක්කු වෙන තප්පරේ ඔබගේ හෙනේට හිතින්න පුළුවන් කියලා. අරිහත් වෙන්න තව එක චිත්ත වීතියයි ඕනේ. චිත්ත වීතිය කියන්නේ අරිහත් වෙන්න. චිත්ත වීතියට ඒක ඇති වෙන තප්පරයකට කලින් තප්පරයකට චිත්ත වීති කීයක් ඉඳලා තියෙනවද? කෝටි ගණනක්. මේ අරිහත් ඵලයට තව එක චිත්ත වීතියයි ඕනේ. මෙන්නනේ ඒ කියන්න කලින් ඊට කලින් චිත්ත වීතියදි මලොත් ඔබට අද මේ ගත කරපු තප්පරේ, ඔබ අද මේ වේස් කරපු තප්පරේ වටිනකම තේරෙයි. සුද්දා වාසයට ගිහිල්ලා මහා කල්ප 2500කටත් එහා පැත්ත දුකෙනෙද. දැන් ඔක දාල බලන්න සෝතාපන්න ඵලයට. අද ඔබ මේ ගත කරන තප්පරේ හේතුව නිසා සෝතාපන්න ඵලසිත උදා වෙන්න තප්පරයකට කලින් ඔබ මැරෙනවා. ඒ කියන්නේ මාර්ගය තවත් උදා වෙලා නැහැ. එකම චිත්ත වීතියේ ඵලහිතයි මාර්ගහිතයි දෙකම තියෙනවා. තප්පරයකට කලින් වුණොත් ඒ කියන්නේ ඔබ මැරෙන්නේ සෝතාපන්න නොවේ. මේ තප්පරේ වටිනකම එදාට ඔබට දැනේ. ඔබයි දිව්‍ය ලෝකයකට හරි මනුස්ස ලෝකයකට හරි එහෙම නැත්නම් හතර පහට හරි තල් වෙලා ගියාම දැන් තේරෙනවද ඇයි කියන්නේ කියලා. ඉක්මන් කරන්න. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි පිටින්ද. මම නෙමෙයි ඉක්මන් කරන්න කියන්නේ. කවුද? තථාගතයන් වහන්සේ. පිරිනිවන් පාන ඕන්න වෙන්න තියලා කිව්වේ මොකද්ද? අප්‍රමාදයෙන් සම්පාදේ. හොඳයි. එහෙනම් ගොඩක් වෙලා ගියා. දැන් අපි උදේවරු වැඩසටහන අමාර කළා. බුද්ධ පූජා ආදී කටයුතු සූදානම් වෙමු. හොඳයි දැන් උදේ නම් උදේ ඉඳලා මේ මොහොත දක්වා විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කරලා කිරීමෙන් ඒ රැස් කරගත් අවසීනම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමේ ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේ තුළදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිචන සී පැමිණ වදාල් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිවන් ශාන්තියම සාක්ෂාත් වේවා කියන සාදු කියලා අධිෂ්ඨාන කරන්න ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි.